ほんだい、さあ、で、だはす。だはなめわすれ、パスリマーシだはなもべにだ、いりだ、ウィサクプロパスルスク、ポホイヴェニヴィン、ニミティカラゲナ、シルクルノ、ラバナ、バハワナ、ディーサナ、ウィダーシャナ、ウェデサタ。エグレヘイトゥエヴァチェナ、ヘマ、ケムケヴァナディヴァ、アピミウェデサタハナカディアピ、イスタシンデカナ。භාවනාව දේශනාව විදර්ශනාව කුමක්ද අපි බලාපොරොත්තු වෙන්නේ හිතේ නිවීමක් සැනසීමක් ඒකට කිසිදු ඵලයක් තත්ත්වයක් ධ්‍යානයක්තරුවක් සම්මානයක් අවශ්‍ය කරන්නේ නැහැ. එහෙම තරුව අවශ්‍ය නැහැ කාටවත් තරු පළඳ ගන්න නේද? මම පළවෙනි කණ්ඩායමේ ඉන්නේ, දෙවෙනි කණ්ඩායමේ ඉන්නේ, තුන්වෙනි කණ්ඩායමේ ඉන්නේ කියලා තරු පළඳ ගන්න උවමනාවක් නැහැ. ඉතින් පින්නතුන්ට කියන්න ඒ මාර්ගඵල දැක්කෙත් නැති උදවිය කොහේ හරි කවුරු හරි මාර්ගඵලයක් දැක්ක හරි කියලා කියනකොට හරියට අර ඕ දරදඬු හරක් අර තවත් හරකුන්ට අනින්නාසේ එළවල ගිහිල්ලා අනින ස්වභාවයක් තියෙනවා. මොකද්ද මේ මාර්ගඵල නොවන නොදැකපු හරක් මාර්ගඵල දැක්කයි කියන අයට ඕ අනින බොහොම භයානක තත්ත්වයක්. ඒ නිසා පින්නතුනේ අපි මෙහි දිවුරා කියන්න කැමති කිසිම කෙනෙකුට මාර්ගඵලයක් දීලක් නැහැ, දෙන්නෙත් නැහැ. හැකියාව තිබුණත් නැතත් පත් වෙන්නෙත් නැහැ, පත් කරන්නෙත් නැහැ. මොකද හේතුව ගුටි කන්න බෑනේ නේද? මේ ලෝකයේ තියෙන අවිද්‍යාවේ තියෙන ඝන අන්ධකාරය අන්ධය ගොඩක් මැද ඉඳගෙන ඔබට ආලෝකය ගැන කතා කරන්න බෑ. අන්ධය ගොඩක් මැද ඉඳගෙන ලස්සන මල් ගැන, සමනැල්ලු ගැන, ලස්සන පරිසරය ගැන කතා කරන්න බෑ. අර අන්ධයෝ දහසක් මැද එක ඇස් පේන මිනිස්සෙක් හිටියොත් අර ඇස් පේන මිනිස්සයා අර අන්ධයන්ගෙන් ගුටි කාලා මැරෙනවා. තේරුණා නේද? එකයි වෙන්නේ. කොවුලාගේ හඬ මොනතරම් මිහිරි වුවත් කාක් කන් අතර කිසි විටක කොවුල් නාදය විවර කරන්න බෑ. ඒකට හේතුව කොවුලාගේ වරද නොවේ, කාක්කා වගේ නොවීම නිසා. කාක්කන් සියල්ලම කොවුලන්ට කොටා පරාජය කරනවා. ඒ නිසා හරක් වැනි මිනිසුන් සිටින යුගයක, කාක්කන් වැනි මිනිසුන් සිටින යුගයක යහපත කියන එක ඕම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන සමයක් යුගයක්. ඉතින් භික්ෂූන් වහන්සේලා කියලා සිවුරු දාගත්ත ත්‍රස්තවාදීන්ද, ඒ වගේම ගිහියෝද සිටින යුගයක්. ඕනම ආගමකින් අන්ධභාවයට පත් වුණොත්, ඕනම ආගමකින් අන්ධභාවයට පත් වුණොත් ඒ පුජ්‍යල අන්තගාමී කෙනෙක් බවට පත් වෙනවා. අන්තගාමී කෙනෙක් බවට පත්වීමෙන් උමුතු භාවයට පත්වෙනවා. උමුතු භාවයට පත්වීමෙන් ඒ තමන් ගන්න දේ මුල් කරගෙන ද්වේෂය, වෛරය, ක්‍රෝධය පතුරවනවා. එනිසා අපි මේ ලෝභ ද්වේෂ මෝහ ප්‍රහාණය කරන අතර ලෝභ ද්වේෂ මෝහ විසුරුවා හරින අයගෙන්ද බේරිලා වාසය කළ යුතුයි. මේ දෙකම කරන්න ඕන. අපේ කොම්පියුටරේ මොනතරම් හොඳ වුණත් ඒ කොම්පියුටරේට වෛරස් ගාඩ් එකකුත් තියෙන්න ඕන වගේ තමයි. ඒ දේවලුත් ආරක්ෂා වෙලා කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉතින් සමාජය සහ ලෝකය ගැන කතා කරන්න ගියොත් කෙටිම වචනය සබ්බේ පුතජ්ජනා උම්මත්තක. හාමුදුරු කෙනෙක්ගෙන් අහන්න ගිහිල්ලා ඔබ වහන්සේ යම් අධිගමයක සිටිනවාද කියලා නෑ කිව්වොත් එහෙනම් ඔබ වහන්සේ උම්මත්තකෙක් නේද කියලා අහන කිසිම ප්‍රශ්නයක් නෑ. යම් කිසි ගිහියෙක් ළඟට ගිහිල්ලා අහන්න ඔබ අධිගමයක් ලැබලා තියෙනවාද කියලා කිව්වේ නැතත් හිත යටින් දැනගන්න නැහැ කියලා කිව්වොත් මේ මිනිසයා උම්මත්තකෙක්. උම්මත්තකෙක් කියන්නේ කවුද? පිස්සෙක්. එතකොට පිස්සු කියන දේවල් ගැන අපි එච්චර කලබල වෙන්න ඕමනාවක් නෑ පිටුතරින්. මේ ලෝකයේ අධිගමයන් ප්‍රකාශ කරන උදවිය ගණනාවක් ඉන්නවා. බුදුහාමුදුරු දේශනා කරන සූත්‍රවල එක්කෙනෙක් ඉන්නු අධිගමය ලබාපු නිසාම තමා ප්‍රත්‍යක්ෂ කර දෙීම එලෙසින්ම ප්‍රත්‍යක්ෂ කරලා දේශනා කරනවා. එලෙසින්ම ප්‍රත්‍යක්ෂ කරලා දේශනා කරනවා. තව කෙනෙක් ඉන්නව පෙන්නුතුනේ මේ ලෝකේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වෙනුවෙන් එවැනි දේවල් ප්‍රකාශ කරනවා. කලාතුරකින් කෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ගේ ඉති බනහදී හරි ධර්මය හොයද්දී හරි ඒක හොයාගන්න පුළුවන්. ඒක හැබැයි මේ අනවබෝධිත කෙනෙකුට නෙමෙයි, මගඵල චෙක් කරන්න පුළුවන් මගඵල දැකපු කෙනෙකුට විතරයි. ඒක හොතර මතක තියාගන්න. නැත්තම් පුතජන මිනිස්සු ගිහිල්ලා මේ රහතුන්ගේ රහත්කම චෙක් කරන්න, අනාගාමියාගේ අනාගාමිකම චෙක් කරන්න ගියාට වැඩක් නැහැ. යම් කිසි මනුස්සයෙක් කිව්වොත් අහවල් රටට මම ගිහිල්ලා ඇවිල්ලා ඉන්නේ කියලා, ඇත්තටම ඒ මනුස්සයා බොරුවක් කියනවා නම් ඒක කියන්න පුළුවන් ඒ රටට නොගිය මනුස්සයෙකුට විතරයි. තවත් ඉදිරිපිට සිටියොත් ඒ රටට ගියපු මනුස්සෙක් එයා අහනවා, "ඔයා කොයි පළාතටද ගියේ?" ඊට පස්සේ පළාත කියන්න වෙනවා. "ආ කොයි පළාතේද, කොයි දේශේද, කොයි ගෙදරද, කොයි හෝටලේද ඔබ සිටියේ?" ඔබ අහවල ස්ථානේ බලන්න ගියාද? ස්ථානේ මොන වගේද? කොහොඳයිද කියලා අහනකොට ඔන්න පැටලෙනවා. ඒ නිසා අනවබෝධිත අයත් එක්ක, ප්‍රත්‍යක්ෂ නොවූ සමාජයත් එක්ක කිසි වෙලාවක කතා කරන්න යන එක තේරුමක් නැහැ. හිත යටින්ම මේ ගැත්තන්ට උත්තරයක් දීලා වැඩක් නැහැ. ඒ ඇත්තෝ උම්මත්තකයෝ පිස්සු මෝඩයෝ කියලා හිත යටින් හිතලා නිශ්ශබ්ද වෙන එක තමයි කරන්න තියෙන කම පිළිවෙත. හිත යටින්ම හිතන මේ මිනිස්සු වෛරයෙන් අන්තයට ගියපු, ක්‍රෝධයෙන් අන්තයට ගියපු, පළිගැනීම් වලින් අන්තයට ගියපු මිනිස්සු, මේ මිනිස්සු ඉදිරියේ අපි ඕම සාමකාමීව සිටිය යුතුයි කියලා හිතන්න ඕන. මං හිතන්නේ එහෙමයි. මේ මිනිස්සුන්ට පුළුවන් තරම් වැඳලා ගරු කරලා ඇයිව බලාපොරොත්තු වෙනෝනේ? කරු සත්කාර ඒව බලාපොරොත්තු නියඳ වෙලා බයපක්ෂපාතී බව පෙන්නලා ඒකට හේතුව එහෙම තමයි. ඉතින් පිස්සු බල්ලුන්ට අපි බයයි. පිස්සු බල්ලේ පාරේ ලෙව්වොත් අපි දුවනවා, ගස් උඩට නැගිනවා නේද? මොකද හේතුව? අපිට කවා ගන්න බැරි නිසා. හරකෙක් කෙලෙව්වොත් අපේ පස්සේ අපි දුවනවා, ඔය ඇර උඩකට ගහකට නැගිනවා, හැංගිනවා. එහෙම තමයි. අපි ඥානවන්තයෝ පිස්සු බල්ලන්ට බයයි, හරකට බයයි. ඊළඟට පින්නතුනේ මේ ලෝකේ ඉන්නවා මුලාවෙන් මාර්ගඵලලාභී කියලා දේශනා කරන අය ඉන්නවා. කවුරු හරි කියලා, එහෙම නැත්නම් තමන්ට මුලා වුණු සිතක් ඇති වෙලා එහෙමයි අපිට ඕන තරම් හම්බෙලා තියෙනවා. හැබැයි ඒව ගහන්න බනින්න ඔළුව පලන්න වැරදි එහෙම නෙමෙයි. මේ මිනිස්යාගේ දිහා එක දකින්න ඕන ඒක. ඉතින් මට එහෙම මිනිස්සෙක් හම්බුණා, මට විශේෂයෙන් ඥාන දර්ශනය නිර්වාණය නෙමෙයි, මාර්ගඵල නෙමෙයි, හොඳ වෙන එකක්. ඥාන දර්ශනේ නැති කාලේ ඒක වරහන් ඇතුලේ ලියා ගන්න, මාර්ගඵල නැත වෙන එකක්. ඥාන දර්ශනේ නැති කාලේ මිනිස්සෙක් හිටියා. ඉතින් එහෙම ඉතින් මිනිස්සයාට තේරෙන දේවල් ඒ මිනිස්සෙට එක එක දේවල් කියනවා. ඉතින් මම මේ කතාව කියලා දෙනවා, මම කිව්වා ඔබතුමා වැරදි කියලා තේරෙනවා මට, මේ හැංගෙනවා ඒ හැටි දෙයක් නෑ කියලා. නමුත් ඔබතුමා වැරදි කියලා තාම මට කියන්න හැකියාවක් නෑ කියලා. එතකොට එතුමන් ඇහුවේ ඇයි කියලා. හැමෝම අපිට වැරදි කියලා බැනලා යනවනේ, හාමුදුරුවරු ඇවිල්ලා ඇයි බැරි කියලා. ඊට පස්සේ මම කිව්වා නෑ, මම මගෙන් ඇහුවොත් හරියට හරි දේ මොකද්ද කියලා තාම මම ප්‍රත්‍යක්ෂ කරගෙන නැහැ හරි කියලා කියන්න. ඒ නිසා මට දැම්ම කියන්න බෑ කියලා මට අවුරුදු 18කට විතර කලින් උන්වහන්සේට කිව්වා, එතුමන්ට කිව්වා. ඉතින් මම පස්සේ දවසක ගිහිල්ලා එතුමන්ට මං ගිහිල්ලා දික් කළා, කිව්වා මං අද කියනවා ඔබතුමා වැරදි කියලා. මං එදා කියලා මාව ඇඟිල්ල දිගු කළා. මං ඔබ ඉස්සරහට ඇවිල්ලා මූණට මම කියනවා මං හරි දේ දැක්ක දවසට ඇවිල්ලා ඔබ වැරදි කියලා. හරි ප්‍රබල ප්‍රකාශයක්. ඉතින් ඊට අවුරුදු කීපයකට පස්සේ, අවුරුදු දෙකක් විතර ගියාට පස්සේ තමයි මට මේ මිනිස්සය නැවත මුණ ගැහෙනවා. මටත් එතකොට ඥාන දර්ශනය තිබුණා. එතකොට මං කිව්වා ඔබතුමා වැරදි. අර මිනිස්සය අරක මතක තියාගෙන හිටියා. පෙරලා ඇහුවේ එහෙනම් මොකක්ද හරි දේ. මං කිව්වා හරි දේ කියන්නම් අහන්න ලෑස්ති වෙන්න. අන්න ඒ වගේ දෙනතුන. එහෙම නැතුව මෝඩකමට කියලා අන්ධයෝ වගේ, අන්ධයෝ අන්ධයට අන්ධයන්ට පාර කියන ක්‍රමයක් තියෙනවනේ. ඔහින් යන්න දැකලද කියන්නේ නැහැ මට හිතෙනවා. ඔහින් යන්න දැකලද කියන්නේ නැහැ පොතේ තිබුණා. ඔහින් යන්න දැකලද කියන්නේ නැහැ අහවල් අර දේශනාවේ අහවල් පොතක තියෙනවා. ප්‍රත්‍යක්ෂ නොව ලෝකයක් ඉන්න අනුශාසන අවවාද ලබන්න එපා. යම් හොඳ මිනිස්සු ඉන්නවා, පාරක් අහලා බැලුවාම ඒ මිනිස්සයා ඇත්තටම දන්නේ නැත්නම් ඒ මිනිස්සයා කියනවා මම මේ ගම් ප්‍රදේශේ නෙමෙයි, මම මේ ගමේ පාරවල් දන්නේ නැහැ කියලා. ඒක නේද ගොඩක් හොඳ. ඒ පාර දන්න මිනිස්සෙක් කියනකොට විවේචනය කරන්නෙත් නැතුව සද්ද නැතුව අහගෙන ඉන්නවා. මොකද හේතුව තමන් පිළිබඳව තමා කොතනද ඉන්නේ, තමන් කවුද කියලා තේරුම් අරගෙන ඒ මිනිස්සයා ඉන්න නිසා. ඒ නිසා පාර දන්නේ නැත්නම් නිහඬව සංසුන්ව මොනවා මොනවා හරි දන්න භාවනාවල් කරලා තමන්ගේ ඥාන දර්ශනය අවදි කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් රැවටිලා මේ ලෝකේ මාර්ගඵල ඥාන තියෙනවායි කියලා කියන අය ඉන්නෝ, මේ ගිහිලා ගහන්න බනින්න නඩු දාන දේවල් නෙමෙයි ඒවා. තමන්ට හැඟෙන දේක්, තමන්ට තේරෙන දේක්. ඒක මේ මිනිස්සුන්ට හිරිහැර කරන්න දෙයක් නෙමෙයි. මෙන්න මේ යකා මාර්ගඵලයක් දැකලා වර පොළු අරගෙන මුට ගහමු අපි කියලා එහෙම ගහනවද එහෙම මිනිස්සුන්ට? එනිසා වෙනතුර මෙන්න මේ ආකාරයෙන් නොයෙකුත් උදවිය ඉන්නවා. මේ ආකාරයෙන් නොයෙකුත් උදවිය ඉන්නවා මේ සමාජයේ. සැබවින්ද කියලා කියනවා, රැවටීමෙන් කියනවා, හිතාමතා අන්නයව මුලා කිරීම සඳහා කියනවා. මේක මං හැමදාම උපමා කරන්නේ පොලේ වෙලෙන්දන්ගේ කතාවට. වෙලෙන්දු හැමෝම කියන්නේ අඹ ලාබයි, අඹ රසයි, අඹ පැණි රහයි කියලා කියන්නේ. පොල් ලාබයි, පොල් හොඳයි, හොඳම පොල් අපේ තමයි තියෙන්නේ කියලා. නමුත් මේ වෙලෙන්දා වෙලෙන්දන්ගේ ප්‍රකාශ ගැන හොඳට දන්නවා මේ පොලේ යන කඩේ යන මේ අපේ අම්මාවරු මෑණිවරු ගෘහණියෝ දන්නවා. අපිට පේනවා පොලේ ගියාම මෙන්න පොල් හොල්ලනවා, තට්ටු කරනවා නේද? අඹගෙඩි වටේට බලනවා, කාල බලනවා, චෙක් කරලා බලනවා, සර්ච් කරලා බලනවා හොඳට පරීක්ෂාවට. හැබැයි ඉතින් සමහර පොල් හොඳ නැහැ. හැබැයි පොල් කාර්යයට පොල් ගෙඩියෙන් දමලා ගහලා යන්නේ. ඒ පොල් හොඳ නැත්නම් ගියා. ඈ එතනකින් ගියා. අඹ හොඳ නැත්නම් රස නැත්නම් අඹ කාර්යයට අඹ ගෙඩිය වලින් ගහලා යන්නේ. මේ අඹ මට හරියන්නේ නැහැ. මම හොයන අඹ වර්ගය මේක නෙමෙයි කියලා එතනින් යනවා. ඒක තමයි ක්‍රමය. ඒ නිසා පින්නතුනේ හරි දේ මොකද්ද කියලා තෝරගන්න එකේදී බොහෝම වගකීම් සහගතව අපේ පින්නතුන්ට ක්‍රියා කිරීමට කාරණයක් තියෙනවා. අනේ අපි හරි දේ මොකද්ද කියලා. ඒ නිසා තමයි ඇස් දෙක පාද ගන්න හැම තිස්සෙම මහන්සි වෙන්න, හොඳ සිහියෙන් බනහන්න, තමන්ට දැනෙන දේ තුළ දැනෙන්න දෙයක් වෙනස් කරගන්න. අපිට දැනෙනවනේ දුක. ඉතින් ওই විදියටම තමයි සැනසීම දැනෙන්නේ. ඒකත් දුක නොමැති ආකාරයට සැනසීම. ඒකට කියන්නේ ප්‍රත්‍යක්ෂතාවය. ඉතින් හදවතට සාපේක්ෂිතව හදවත නිවා ගන්නයි ඔබ ධර්මය හොයන්න ඕන. පොත්වල තියෙන ටයිටල් ගන්න එහෙම නෙමෙයි, සම්මාන ගන්න එහෙම නෙමෙයි. ඔබ සොයන්නට ඕන තමන්ගේ හිත නිවා ගන්න. අන්න හිත නිවා ගන්න කෙනෙකුට ජීවිතේ නිවා ගන්න හැකියාව ලැබෙනවා. දැන් බුද්ධ කාලේ බුදුහාමුදුරුවෝ බණ කියද්දී ඒ ඇත්ත මොන පොතටද ගලපන්නේ නැත්තේ? මොනම පොතකටවත් ගැලපුවේ නැහැ. මොන ධර්මයටද ගලපන්නේ නැත්තේ? කිසිම බණක් අහලා නැහැ. කැලින් එනෝ එකපාරට වැද්දෙක් එළියට. මේ වැද්දොත් ඉන්නෝනේ බණ අහලා නිවන් දැක්ක. වැද්දා සතර සතිපට්ඨානෙට ගැලපෙවුවද? නැහැ. සූත්‍ර පිටකයට ගැලපෙවුවද? නැහැ. අභිධර්මයට ගැලපෙවුවද? නැහැ. එහෙනම් මොකේටද ගැලපුවේ ධර්මයෙන්? දැන් ඉන්න වැද්දොට බණ කිව්වොත් මොකද වෙන්නේ? ඒ වැද්දා ජීවිතයට ගැළපීම කියන එක පැත්තකට දාලා දැන් ඉන්න වැද්ද කරන්නේ කොහේ හරි අර පොතට අහවල් තැනට අහවල් වචනෙට දැනගත්ත විදියට පරම්පරාවෙන් ආපු විදියට කිව්වයි කියන නිසා තේරුම් ගත්ත ආකාරයට ආදී වශයෙන් කල්පනා කරමින් ඒකට ගැළපෙනවද කියලා බලනවා. ඉතින් ගැළපෙන එකට ගැළපෙන එකක් හොයාගෙන යාවි. ඉතින් ගැලපෙයිද නැද්ද දන්නේ නැහැ. ඉතින් ওই විදිහට ගලප ගන්න එහාටත් අයිතියක් තියෙනවා, කමක් නැහැ. අපිට පිරුණුතුනේ මේ ලෝකේ ඉන්න ඔක්කොම සත්වයෝ එහෙම නිවන් දක්වන්නවත් හැනසීමටපත් කරන්නවත් බෑ. මේ ලෝකේ සැනසෙන්න අකමැති මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ අපායට යන්න කැමති මිනිස්සු ඉන්නවා. සිය කැමැත්තෙන් ඉන්න අය ඉන්නවා. පෙරේත ලෝකයට යන්න සිය කැමැත්තෙන් ඉන්න මිනිස්සු ඉන්නවා. තිරිසන් අපායේ උපදින්න සිය කැමැත්තෙන් ඉන්න මිනිස්සු ඉන්නවා. ඒ චරිත ඒ විදියට පුරුදු කරන එක එක පාරමී. ඒ වගේම තමයි පින්නතුනේ තමන්ගේ සිත සහනශීලී කරගන්න, යහපත් කරගන්න, ස්වර්ගයේ මෝක්ෂයේ උපදින්න සිත හදාගන්න කැමැති උදවිය. ඒ තමයි තමන් රැස් කරගන්න වේදනාව. ඒ වේදනාවේ ස්වરૂපයට රත් වෙන ස්වභාවයට තමයි එයාගේ භව ගමනේ රත් වීම තීරණය කරන්නේ. තමන්ගේ හිත රත් වෙන ප්‍රමාණයට තමයි භව ගමනේ රත් වීම තීරණය කරන්නේ. රත් වීම අඩු වෙන තරමට නිවෙනවා. රත් වීම වැඩි වෙන තරමට දැවෙනවා. ගිනි කඳු වගේ හිත තියෙන මිනිස්සු ඉන්නවා. ඈ ඒ වගේම දර ගොඩක් ගහලා ගිනි තියනවා වගේ ගින්න තියෙන මිනිස්සු ඉන්නවා. මහා කැලෑ ගිනි ගන්නවා වගේ ගිනි තියෙන මිනිස්සු ඉන්නවා. ලිපේ ගින්න වගේ ගින්නක් තියෙන මිනිස්සු ඉන්නවා. ඒ වගේම හඳුන් කූරේ ගින්න වගේ ගින්න තියෙන මිනිස්සුත් ඉන්නවා. ඒ කියන්නේ පොඩි ගින්න. හැබැයි පොඩි ගිනි තියෙන අයට සුළුයි කියලා සලකන්න එපා කියපු දේවල් අතර එකක් තමයි ගින්දර. ගින්දර සුළුයි කියලා සලකන්න එපා. මොකද හේතුව ඔය ගින්දර නිවාගත්තේ නැති වුණොත් ඒ ගින්නෙන් මහ ගින්නක් අවුලවන්න පුළුවන් කම නිසා. ඒ නිසා සුළු ගින්නක් තිබුණත් තමන්ගේ හිතේ නිවා ගන්න තමන් මහන්සි වෙන්න ඕන. මිනිස්සුන්ට තේරෙන්නේ නැති කම තමයි වෙන්න තුනේ මේ ඔළුවට දරාගෙන තියෙන බාහිර දෙයක් සම්මුති දෙයක් කියන එක. ආගම් වශයෙන් වේවා, ජාති වශයෙන් වේවා, ගෝත්‍ර වශයෙන් වේවා, නිල වශයෙන් වේවා. දැන් ඉතින් මේ වචන ටික අහුනොත් එහෙම ඔය බෙදුම්වාදී කණ්ඩායමේ හරක්ට කිය ඔන්න ඕක ඔය කියන්නේ ත්‍රිපිටකයේ බොරුයි කියලා. ඔය කියන්නේ ත්‍රිපිටකයේ බොරුයි කියලා ඔබට අල්ලන් ගහන්න ඕන කියලා කියන්නේ ඉඳ තියෙනවා. ඉතින් හරක්ට එහෙම ඇහෙනකොට අපි මොනව කරන්නද? ඒ නිසා පින්නතුනේ මේ මොනම විදියෙන් ගත්තත් මේ තියෙන සංඥාවල් කොට බුදුහාමුදුරුව බුදුමන එදා දේශනා කරා. මං අහන්නේ බුදුබණ පදේ හැමෝටම ඇහුණද? ඇහුන්නේ. බුදුබණ පදේ එකම විදියට ගත්තද? නෑ, හරහට ගත්ත අය ඕන තරම් ඉන්නවා. බුදුහාමුදුරුව කීර්ති ප්‍රශංසා පස්සෙ යනවයි කියලා හිතපු කට්ටිය ඕන තරම් හිටියා. බුදුහාමුදුරුව ලාභ සත්කාර පස්සේ යනවයි කැලේට වෙලා ඉන්නේ. නිවන් දැක්කනම් මොකටද මේ ආරාම පිළිගන්නේ, රජාසුන් පිළිගන්නේ, මිනිහසුන් පිළිගන්නේ ඇයි, හොඳ රාජ භෝජන පිළිගන්නේ ඇයි කියලා දොස් කියපු අය හිටියා. ඒ මිනිස්සයාගේ තියෙන තණ්හා මාන දිට්ඨියට සාපේක්ෂිතව බුදුහාමුදුරුව පෙරුණා මිසක් හැබැයි බුදුහාමුදුරුව පෙනිලා නෑ. දැන් දේවදත්තට පෙවුනේ බල තණ්හාවෙන්, නිල තණ්හාවෙන්. එතකොට පෙවුනේ බුදුහාමුදුරුවෝ මේ බලය නිලේ අත්පත් කරගෙන ඉන්න කෙනෙක් බුදුහාමුදුරුවෝම ඝාතනය කරලා ඒ නිලේ මට ගන්න පුළුවන් කියලා හිතුවා. එතකොට ඒ විදියට ඒක පේන්නෙම ඒ විදිහේ පුජ්‍යලයන්ට කියලා තේරෙන්න ඕන. දැන් ඔබට කාට හරි පේනවනම් මම ලාභ සත්කාර පස්සේ යන චරිතයක් කියලා එහෙම පේනවා බලන්න ඕනේ. ඒක ඔබේ තණ්හාවේ ප්‍රශ්නයක්ද කියලා. ඔබේ මම කීර්ති ප්‍රශංසා පස්සේ යන කෙනෙක් කියලා පේනවා නම් කාට හරි එයා බලන්න ඕනේ ඉස්සෙල්ලම මාගේ අපේක්ෂාව මොකද්ද? මං ඒවයින් වැළකී සිටින්නේද්ද? මං ඒවයින් මිදී සිටින්නේද්ද? මං ඒවා අපේක්ෂා නොකරන්නේ නැද්ද කියලා බලන්න පුළුවන්. බලද්දී තමන්ගේ කුණු තමන්ට අල්ලගන්න හැකියාව තියෙනවා. ඒ නිසා මේ ඕනම කෙනෙකුට ඕනම දෙයක් ඕනම විදිහේ හරහට බැලීමේ හැකියාව තියෙනවා පින්නතුනේ. ඉතින් ඕනම දුෂ්ට චරිතයකට උනත් පින්නතුනේ හොඳ වචන තියෙනවා විවේචනයන් සඳහා. හොඳ වචන තියෙනවා. ඉතින් පින්නතුනේ ඔළුවේ පුරවගත්ත දේවල් ඔය ඔක්කොම. ඉතින් ඒකයි බුදුහාමුදුරුව දේශනා කරේ එක වචනයෙන් සබ්බේ සංඛාරා අනිච්ච කියන වචනය. මේ වචනයෙන් පින්නතුනේ සුයි සුද්ධං අහෝසි. පිරිසුදුවම සියල්ලම අහෝසි කරන්න පුළුවන්. පිරිසුදු භවෙන් පිරිසුදු බවට පත් කරලා සම්පූර්ණයෙන්ම සංස්කාර ලෝකේ ඇති පළක් නැහැ කියලා දුරු කරන්න පුළුවන්. හැබැයි මේ සංස්කාර ලෝකයේ සංඥා ලෝකයේ අල්ලගෙන නම් ඉන්නේ එයාට ලේසි වෙන්නේ නැහැ. පින්නතුනේ මනස පිරිසුදු කරගන්න බෑ. දැනුම රැස් කරන්න පුළුවන්. තේරුණා නේද? දැනුම රැස් කරන්න පුළුවන්, මනස පිරිසුදු කරන්න බෑ. දැනුම රැස් වෙන්න පින්නතුනේ ධර්ම බරයි, දැනුම පීඩාකාරයි. මම මහාචාර්යවරුන්ගෙන් ඇහුවා, ඇයි මේ මහාචාර්යවරු නිකන් අර හේගියපු පරණැල් වගේ ඉන්නේ කියලා. මම මහාචාර්යවරයෙක්ගෙන් ඇහුවා. එතුමා කිව්වා, ස්වාමීන් වහන්සේ දැනුම කියන්නේ පුදුම පීඩාවක් කිව්වා. දැනුම දරාගෙන ඉන්න හැම මොහොත කෙනෙකුටම තර්ක විතර්ක තියෙනවා කිව්වා. හැමතිස්සෙම විරුද්ධවාදීන් මුණ ගැහෙනවා කිව්වා. දැන් අපි හිතමු භාෂා ශාස්ත්‍රයේ පිළිබඳව මහා පරිචයක් තියෙන මිනිස්සෙක් කියනවා. මෙන්න ව්‍යාකරණයේ අකුර වැරද්දපු ගමන් මේ මිනිස්සයාට ප්‍රතිවිරෝධිත සිතුවිලි ඇති වෙනවා. මේ මිනිස්සයා මේක මෙහෙම නෙමෙයි යොදන්නේ කියලා ඔන්න ගැටෙනවා. ඒකට ඉංග්‍රීසි භාෂාව පිළිබඳව මහා පරිචයක් තියෙන මිනිස්සෙක් හිටියොත් මේක වචනයක් ව්‍යාකරණයක් වැරද්දපු ගමන් වචනයක් වරද්දපුවම මෙයා මේක වරද්දන මෙයා ඒක ගැන දන්නේ නැහැ. හරියට ගැටෙන්න කාරණා වැඩි. එතකොට මේ ලෝකයේ ඒක ඉගෙන ගන්න ඕන තමයි. දැන් මේක ඉගෙනගෙන මේකත් ඉගෙන ගන්න. එතකොට අර නොගැටි ඉඳීමේ හැකියාව තියෙනවා. මේ කියන්නේ මුකුත් ඉගෙන ගන්න එපා කියන එක නෙමෙයි. නමුත් ගැටෙන්න කාරණා තමයි ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් හැම තිස්සෙම මේ මිනිස්සයාව ඒකෙන් පිච්චෙනවා. දැනුම නිසා පිච්චෙනවා. දැනුම නිවීම සඳහා නෙමේ, දැනුම තර්කයේ සඳහා, දැනුම වාදයේ සඳහා, දැනුම එකිනෙකා පරයායෑම සඳහා තමයි භාවිතා කරලා තියෙන්නේ. ඉතින් මම ඔය ලොකුයි කියලා සම්මත කරන මිනිස්සුන් එක්ක වාසය කරද්දි මම ඔවුන්ගේ කතා බහට හොඳින් ඇහුම්කන් දෙනවා. හැම තිස්සෙම එකිනෙකා පරයා යන එකිනෙකාට සෙකන්ඩ් වෙන්නේ නැති ගතියක් තියෙනවා. සත්‍ය වේවා අසත්‍ය වේවා එකිනෙකා පරයා යන ස්වභාවය තියෙනවා හැම මොහොතකම. සාමකාමී ස්වභාවය හරි අඩුයි. ඒගොල්ලන්ගේ සතුට ඒක තමයි. පරයා ගිහිල්ලා දැනුම ප්‍රකාශ කළා, පරයා ගිහිල්ලා කරුණ ප්‍රකාශ කළා. ඒගොල්ලෝ ආශ්වාදයක් විඳිනවා. ඒක හරි වේදනාකාරී දෙයක් වෙන තුනේ. දැනුම කියන එක තුල හිර වුණාම වෙන කාටවත් නෙමෙයි, මම දක්නා විදියෙන් මම හිතන්නේ පදපරමේ කියන්නේ අන්න ඒගොල්ලන්ට. මේ ලෝකේ තියෙන වචන, මේ ලෝකේ තියෙන එක එක දේවල් ඒ විදියට, ඒ කියන්නේ ඒක ඒ විදියට කියන්නේ දැන් බුද්ධ භාෂිතයේක ඒ කාරණේ පින්නතුනේ උච්චම අවස්ථාවට ගියාම තියෙනවා ඒකේ නිර්වාණය. නමුත් ඒ නිර්වාණය කියන උච්චම අවස්ථාවට ප්‍රකට වෙන්නේ නැතුව ඒක මගින් අල්ල ගන්නවා. කොටසයි අල්ල ගන්න. ඉතින් මේ ගහ ළඟට ඇවිල්ලා බුදුහාමුදුරු දේශනා කරන මේ සම්බුද්ධ ශාසනය කියන ගහ ළඟට ඇවිල්ලා කට්ටිය පොතු විතරක් අරන් යන පොතු අරගෙන ගිහින් කියනවා මම හරය ලබා ගත්තා කියලා. කට්ටිය එළය ගලවගෙන යනවා. තව කට්ටිය අතු ගලවන් යනවා. කොළ ගලවන් යනවා. මල් කඩන් යනවා. ඔහොමම ගිහිල්ලා කියනවා මම මේක ගත්තයි කියලා කියනවා. එක පැත්තයි. ඉතින් කවුද පින්නතුන මේ සම්බුද්ධ ශාසනය කියන මුළු ගහම ගන්නෙ? පස්පංගුවම ගන්නෙ. ගහක තියෙනවනේ පස්පංගුව. ඒ පස්පංගුවම ගන්නෙ කවුද? අන්න එහෙම කෙනෙක් එන්නවනේ. ඒ නිසා මේ සම්බුද්ධ ශාසනය පස්පංගුවම ගන්න ඕන පින්නතුන. අන්න එහෙම ගත්තාම අන්න ඒ අයට මේ සමාජය තුළ ලෝකයේ තුළ ගැටීමක් ප්‍රශ්නයක් නැතුව දකින්න හැකියාව ලැබෙනවා පින්නතුනේ. එතකොට වැරදි දේවල් නිවැරදි කරන්නත්, නිවැරදි දේවල් වැරදි කරන්නත් යෑමේ ගුණමකුකම් එහෙම මිනිස්සු ළඟන පිහිටා මිනිස්සු සත්‍යවාදී වෙලා බෙදුම්වාදී නොවි. සමහර සංවිධානයේම නම බෙදුම්වාදී. ඊට පස්සේ දැන් අපි මිනිස්සු දන්නේ නැහැ. එක්තරා දේශපාලන පක්ෂයක නමක් තියෙනවා මිනිසුන් නැති කිරීමේ පක්ෂය ඒකේ තේරුම. ඒ පක්ෂෙත් මිනිස්සු ඉන්නවා. තේරුණා නේද? ජනතා විමුක්ති පෙරමුණ, ජනතාව නැති කරන පෙරමුණ. තණ්හා විමුක්ති පෙරමුණ කිව්වොත් තණ්හාව නැති කරන පෙරමුණ. ඈ භව විමුක්ති පෙරමුණ කිව්වොත් භවය නැති කරන පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණ කිව්වොත් ජනතාව නැති කරන පෙරමුණ. ඒ පක්ෂෙත් මිනිස්සු ඉන්නවා. ඉතින් අන්න එහෙව් ඥානවන්තය වාසය කරන රටක ඉපදීම පිනක්. දැන් බලන්න මං කිව්ව වචනේ මොකද්ද? ඒකට hina වුණා. ඇයි ඒ hina වුනේ? ඔබ දන්නව මං අර්ථවත් කළේ ඒ කියපු එක නෙවෙයි කියලා. ඉතින් කියන්නේ වෙන එකක්, අර්ථය වෙන එකක් නේ. ඒක වෙන්නේ ස්වරය, ඉංගිය පාවිච්චි කරන විදිය. ඉතින් කොහොමද ඔයගොල්ලෝ දහම තේරුම් ගන්න? ඔන්න ඕකයි බුදුහාමුදුරුවන්ගේ වචනේත් ඕකයි. බුදුහාමුදුරුව ඒකෙන් අර්ථවත් කරන්නේ මොකද්ද කියන එක ගැන දැනගන්න ඕනේ. ඒකට තමයි ධර්ම රසය ලැබෙන්නේ, අන්නේ අර්ථවත් කරන දේ හඳුනා ගැනීම තුළ. එහෙනම් වචනෙන් තේරුම් ගන්න පුළුවන් කම නැහැ පෙන්නුතුනේ. ඒ නිසා ඒ එහෙම තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඒක බොහොම අරිස්සමෙන් ගන්න ඕන දෙයක්. ඒ නිසා ප්‍රත්‍යක්ෂ වූ ලෝකයේ නිවි යන ලෝකයේ නිවි ගියොත් එහෙම කවදා හරි පිනතුනේ. එදාට ඉතුරු වෙන්නේ හුදෙක් අන්ධයන් මේ නතක ගා කියවන බලන දේවල් පමණයි. සත්‍ය දකින්න බෑ. ඒකට හේතුව පින්නතුනේ මේ මහා පුදුමයක්, මහා ආශ්චර්යයක් තියෙනවා ඒ ජීවිතේ අත්දකපු උදවියගේ. ඒ ස්වරයේ තියෙන ඒ ශක්තිය තියෙන, ඒ ශක්තියෙන් තමයි මේ මිනිස්යාව තව කෙනෙක් අවදි කරන්නේ. ඒ අවබෝධාත්මක ශක්තියෙන් එහෙම නැතුව අවදි කරන්න බෑ. ඒ නිසා මේ යුගයේ ආර්ය ශ්‍රාවකයෝ නැහැ, මේ යුගයේ මාර්ගඵලලාභී නැහැ, මේ ලෝකයේ මේ කාලේ නිවන් දකින්න පුළුවන් අය කවුරුවත්ම නැහැ. මම කියන්නේ පුළුවන් උනත් දකින්නත් එපා, දකින්න එපා, මොකද ගුටි කන්න වෙනවා. ඒ නිසා සැනසීම හොයාගන්න, මානසික සහනය උදා කරන වැඩසටහනක් අපි මේ කරන්නේ. මම මේ පුළුවන් තරම් බලනවා මේ බෞද්ධ භාවනාවල මේ පාවිච්චි කරන වචන වලින් පුළුවන් තරම් ඈත් වෙන්න. අපිට පාවිච්චි කරන්න බෑ මේ මග යද්දි මේ මාර්ගයේ යන කෙනාය, මේ ආර්ය ශ්‍රාවකයයි මේ වචන පාවිච්චි කරන්න බෑ. මේ ගොල්ලෝ මේ ආර්ය ශ්‍රාවකයෝ කියලා පෙනී හිට හිට ජනතාව මුලා කරනවා. මහා ශාසනික විනාශයේ කුමන්ත්‍රණයකට මේ ගොල්ලෝ මඟ පාදන කොහොමද කියන වැඩ නේද? ඉතින් ඇත්ත වශයෙන්ම නේද මේ අම්මා තාත්තට පින් සිද්ධ වෙන්න ඕනේ ගොල්ලොම බිහි කරපු. මොකද ධර්මය අධර්මය කළා, ගුණය අගුණය කළා, ලෝකයේ මිනිසුන්ට අභූතයෙන් චෝදනා කිරීම නිසා ඒගොල්ලොන්ගේ ඒ ආනිසංසය ඒගොල්ලන්ගේ මව්පියන්ට අනුමෝදන්. ඒක ඇත්ත. ඒ නිසා දරුවෝ වශයෙන් වුණාම ඒ දරුවෝ කරන දේවල් ඒ හොඳ කරොත් ඒ අම්මා තාත්තට අනුමෝදන් වෙනවා. දැන් මගේ තාත්තට මම අනුමෝදන් කරනවා. මම ගියාම මම ජීවිතේ මම මේ වගේ යහපත් දේවල් කරලා තියෙනවා. ඒ පින් බලයෙන් ඇති තාත්තට සසර යහපත් කරගන්න අඩුපාඩු ගම්මන හරි තියෙනවා නම් ඒවයි තියෙන මේ පාපයක් තියෙනවා. ඒව උනත් නැකිලා යන්න අපේ මේ පින අනුමෝදන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා දරුවන් හැටියට ඉපදුනහම ඒගොල්ලෝ කොහොම හොඳ කටයුතු කරන්න ඕනද මව්පියන්ට අනුමෝදන් වෙන්න. අභූතයෙන් කටයුතු නොකළ යුතුයි, අභූතයෙන් ප්‍රකාශ නොකළ යුතුයි, ප්‍රත්‍යක්ෂ නොවූ දේවල් පිළිබඳව ප්‍රකාශ නොකළ යුතුයි. ඉතින් ඒ නිසා අපි ඒ ගැන බොහෝ සැලකිල්ලෙන් කටයුතු කරන්න ඕන. ඉතින් අපේ පින්නතුන්ට මේ මානසික සහනය උදා කරන නිවන් දකින ක්‍රමය කියන්න මන් දන්නේ නැහැ. මානසික සහනය උදා කරන ක්‍රමය මම කියලා දෙන්නම්. ඒකට ඕන වචනයක් දාගන්න. මනසේ මෘදු බව ඇති කරගන්න ක්‍රමය මම කියලා දෙන්නම්. සැහැල්ලුව ඇති කරගන්න ක්‍රමය දෙන්නම්. හැබැයි නිවන් දකින්න දන්නේ නැහැ කියන්නේ. ඒ වගේම මනස පිරිසුදු කරගන්න, සම්පූර්ණයෙන්ම පිරිසුදු කරගන්න කියලා දෙන්නම්. හැබැයි මන් දන්නේ නැහැ නිවන් දකින්න කියලා දෙන්න. තේරුණා නේද? මනස පිරිසුදුම කරගන්න කියලා දෙන්නම්. මේ මොහොතේ තමන් සත්වයේ පුජ්‍යලයක ආත්මයක් තියනවායි කියලා හැඟෙන ස්වභාවය නැති කරගන්න මම කියලා දෙන්නම්. හැබැයි මන් දන්නේ නැහැ නිවන් දකින්න කියලා දෙන්න. ඔබට සියලු ගැටලු සියලු ප්‍රශ්න ඇති වෙන්නේ මම වෙමි මම වෙමි කියලා දකින තැනින්මයි. මම වෙමි කියලා දකින තැනින් පින්නතුනේ එතන තියෙන්නේම අන්ධභාවය. මම වෙමි කියලා දකින තැනක් තියනවා නම් යම් කිසි කෙනෙක් එතන තියෙන්නේම අන්ධභාවයේ තියෙන්නේ. දැන් මම ධර්මයේ දකිනවා කියලා වුණොත් එහෙම මොකක්ද තියෙන්නේ එතන? අන්ධභාවය. මම හිතනවා එතන තියෙන්නේ අන්ධභාවය. මම අහනවා අන්ධභාවය. හරි, මම අහනකොට කොහොමද අහන්නේ? පෙර ඇසු විදියට. පෙර ඇසු විදියට. මම දකිනවා පෙර දැක්ක විදියට. මම හිතනවා පෙර සිතූ විදියට, පෙර දැකපු අහපු විදියට. ඒ නිසා මෙතන ඉන්නේ පුහුදුන් අය නා. මෙතන තියෙන්නේ ඔළුවල මෙමරි කාඩ් ගොඩක්. පෙන් ඩ්‍රයිව් මෙමරි කාඩ්ස් අරන් එන ඕනේ ඔය දේශනා දාලා දෙන්න නේද? මම ආයනේ දුරු කරලා නැත්තම්, අස්මිමානේ දුරු කරලා නැත්තම් ඒ ඔළු සියල්ලම මෙමරි කාඩ් ගොඩක් විතරයි. ඉතින් මේ එක එක මෙමරි කාඩ් වල එක එක විෂුවල්ස්, එක එක පික්චර්ස් නේද? එක එක ෆොටෝස් තමයි තියෙන්නේ. තමා තමා දෙස බැලීමෙන්, තමා තමා දෙස බැලීමෙන්ම තමාට දැන් තේරෙනවද තමන් මෙමරි කාඩ් එකක් කියලා? මේ ලෝකේ ඉන්න සියලුම මිනිස්සුයෝ මෙමරි කාඩ් එකක්. මේක ගේනවා, ගෙනල්ල දුන්නාම අම්මලාගේ තාත්තලාගේ දැන් පොඩි එකා මෙමරි කාඩ් එක මේ ලෝකෙට බිහි වෙනවා. අම්මයි තාත්තයි ඒගොල්ලන්ගේ කොම්පියුටරේට ගහලා ඒගොල්ලන්ගේ සොෆ්ට්වෙයාර් එක අප්ඩේට් කරනවා. එහෙම නැත්නම් මේකට ට්‍රාන්ස්ෆර් කරලා දෙනවා. පුතේ මෙමරි කාඩ් එකට මෙන්න කොපියක් දාගනින් අපේ කොපිය. වැඩේ එක වෙන්නේ නැද්ද? ඔව්, අම්මගේන මගේ කොපිය දාගනින්. අම්මයි තාත්තයි ආගම් දෙකේක නම් පුතේ මේ ආගම් දෙකේම කොපි ඔබ දාගනින්. ආගම් 3-4කට සම්බන්ධ නම් ආච්චි එක ආගමක, සීය තව ආගමක, තාත්තා තව ආගමක, අම්මා තව ආගමක ඉන්නේ. දැන් ආගම් 4ෙම 5ෙම වෙසක් කූඩු හදනකොට ඕ එක පැත්තක එක ආගමක්, අනිත් පැත්තේ අනිත් ආගමක්, අනිත් පැත්තේ අනිත් ආගමක් වටේනවා තියෙනවා. දැන් 4 පැත්තක ගහන්න පුළුවන්, 8 පට්ටමේ 8 පැත්තෙම ගහන්න වෙනවා ආගම් 8ක් විතර තිබුණොත්. ඒකත් හොඳයි මම කියන්නේ, ඒක වරදක් කියන එක නෙමෙයි. සමගිය තියෙන්න ඕන, ජාතික ආගමික සමගිය තියෙන්න ඕන. මිනිස්යාගේ පරිණත භාවය පෙන්වන්නේ සමගියෙන්, සහයෝගයෙන්. දුර්වලතා තියෙන්න පුළුවන්, යම් යම් විෂමතා, සංස්කෘතික විෂමතා, ප්‍රකාශන විෂමතා, භාෂා විෂමතා තියෙන්න පුළුවන්. ඒ එකක්වත් අපිට ભેද වෙන්න කාරණා නෙමෙයි, අපි පහදා ගන්න කාරණා කියලා සියලු දෙනාම හිතන්න ඕන. දැන් මේ memory cards ටික මෙතන ඔක්කොම වෙනස්. දැන් අපි එකිනෙකාට ભેද වෙන්න ගියොත් එහෙම අපි ඔක්කොම ටික එකතු වෙලා එකිනෙකාට ගහ ගන්නවා. එකිනෙකාට එකිනෙකා විරුද්ධ අදහස් තියෙන්නේ. එකිනෙකාට එකිනෙකාගේ සංකල්ප අදහස් තියෙන්නේ. එකිනෙකාගේ එකිනෙකාගේ අදහස්, කැමැති දේවල් එහෙම අදහස් තියෙන්නේ. දැන් අපි මේ අපේ ඉන්න අයට පින්නතුන්ට දානයක් දෙමු කියලා කිව්වොත් මේ හැමෝගෙම මං ගිහිල්ලා අහනවා අපි ඊළඟ පොහෙට දෙන දානේ මොකද්ද කියලා. එක්කෙනෙක් කියනවා, "හාමුදුරුවනේ මේ රතුහාලේ බත් වලින් දෙමු." මං ඇහුවා, "ඇයි? නෑ මං කන්නේ රතුහාලේ එකයි." අනිත් එක්කෙනා කියනවා, "සයිනස සම්බා හොඳයි. සම්බත් දැම්මම හොඳයි." ඊට පස්සේ මං ඇහුවා, "ඇයි සම්බා? මං කන්නේ සම්බනේ." ඒ වගේ තව තවත් තියෙන ඊළඟ ව්‍යංජන ඇහුවාම ඒගොල්ලෝ කර ව්‍යංජන ටිකක් කියනවා. ඉතින් බැලුවාම දැන් මේක කරන්න පුළුවන්ද? ඒක කරන්න බෑ. ඉතින් මේ ලෝකේ විෂමතා එහෙමයි. නමුත් පින්නතුනේ මේ ලෝකේ සත්‍ය එකයි. සත්‍ය එකයි. මොකද්ද සත්‍ය කියන්නේ? මගද සත්‍ය කියන්නේ? සත්‍ය කියන්නේ ආන්න ඒකට. මොකද්ද ඒක? සත්‍ය කියන්නේ ආන්න ඒකට. සත්‍ය විදහා දක්වන්නට අසත්‍යවාදී වචන තුල වචනයක් නැහැ. වචන සියල්ලක්ම අසත්‍ය මත පදනම් වෙලා තමයි ගොඩනැගිලා තියෙන්නේ. වචනම අසත්‍යයක් නම්, වචනම අසත්‍යයක් නම් සත්‍ය වචන අතර තිබෙන්නට පුළුවන් කමක් නැහැ. ඔන්න ඕවා මෙනෙහි කිරීමෙන් තමයි ඔබට සත්‍ය කරා පැමිණෙන්න පුළුවන් අවකාශය තියෙන්නේ. ඒකට ලොකු මානසිකාරයක් කරන්න පුළුවන්, මහා ප්‍රඥා ධාරාවක් තියෙන්න ඕන. හුදෙක් පද පරම භාවයෙන් පෙළෙන්නන්ට මේක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝගේ තේරෙන්නේ නැතිකම, ඒගොල්ලෝ බාර ගන්නෙත් නැති නිසා, ඔව් මේ තේරෙන්නේ නැති අය මේක කියන එක තමයි අපි ළඟ තමයි අවසාන වැරද්ද තියෙන්නේ. ඔව් තේරෙන්නේ නැද කියන එක තමයි වැරද්ද තියෙන්නේ. මොකද අන්ධයාට මල් පෙන්නන්න ගියාම කවුරු හරි කෙනෙක් දිගට අන්ධයෙකුට මල් පෙන්නනවා, නැත්තම් ශ්‍රී පාද කන්ද පෙන්නනවා. දිගට බලනවා මිනිස්සු අර කන්ද මොනතරම් ලස්සනද බලන්න, අර බලාකුළු හැපෙනවා, හරි ලස්සනයි. අන්දේ බාරගන්නෙම නැහැ. එතකොට බලන් ඉන්න මිනිස්සු ඇත්තටම දොස් කියන්නේ අන්ධයටද පෙන්වන එකටද? පෙන්වන එකට. ඉතින් අපිට බයින් එක හරි. අපිට දොස් කියන එක හරි. තව ඇස් තියෙන මිනිස්සෙක් ආවොත් ඇවිල්ලා කියන දැන් මට ඕන තරම් අපේ හාමුදුරුවෝ කියලා තියෙනවා. ආයස්පතුනි වැඩක් නැහැ මේ අපේ ගුරු වැඩක් නැහැ. උන්වහන්සේ මේවා කියලා මේ මුන්ට ඔයගේ තේරෙන්නේ නැහැ. මං ඔය ඉතින් කියන්නම් වාලා කියන්න පුළුවන් විදිහට බල ටිකක් කියලා පැත්තකට වෙලා ඉන්නවා. වැඩි කියලා දෙන්න ගියාම ඔය අක්කෝ ඇවිල්ලා උන්ට තේරෙන්නේ නැති කමට උන් අපිටම දොස් කියලා බැනලා උන් පව් කරගෙන මේ අපිටත් මේ පාඩුවේ ඉන්න තියෙන එකක් නැති වෙනවා. ඉතින් පින්නතුනේ හේ උදාහමක වටිනාකම දන්න නිසා නොයේකුත් විදියට මේ විදියට කයිවාරු වචන කතා කර කර මේ පොඩ පොඩ අර තෝක තෝකම් කණේ කණේ කියන වගේ ටික 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 මලකඩ දුරු කරගෙන යන්න මේ අපේ උගුර ලේරහ වෙනකන් අපි බණ කියනවා. ඉතින් අපේ රසයත් මේක කියන එක තමයි පින්නතුනේ. බණ කියන එක හරි රසවත්. මොකද මම පැය 4 5 නෙමෙයි මං සරුව රාත්‍රික බණ කියපු ස්වාමීන් වහන්සේ නමක්. ඒ කියන්නේ ඕන පැය 24 බණක් කියලා මට බණ කියලා පෙන්වන්න පුළුවන්. වාර්තාවත් යන හරි ඔයගොල්ලෝ අහන්න ලැස්ති නම් දැන් අද උදේ 6ට පටන් ගත්තා. ඊට උදෑසන 6 වෙනකම් බණ කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් සතියක් කියන්න පුළුවන්. ඒ මේ විශ්වීය ධර්මයේ අවසන් වෙන එක නෙමෙයි පිටතට. විශ්වීය ධර්මයේ අවසන් වෙන එක නෙමෙයි. විශ්වීය ධර්මයේ අවසන් වෙන. ඒ නිසා කිසියම් පොතක් නැතුව කිසියම් මාර්ගඵලයක් නැතුව කිසිම තත්ත්වයක් නැතුව කතා කරන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා කවුරුත් මට රැවටෙන්න හිම එපා රහත් කියලා. ඕගොල්ලෝ රැවටිලාද ඉන්නේ? නැහැ. අර බෙදුම්වාදී හරක් වගේක් කිව්වා මම ඕගොල්ලන්ට රහත් කියලා මේ පෙන්නලා මේ රවට්ටගෙන ඉන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ මාර්ගඵල මම රහත් කියලා මම ඔයත්තන් රවට්ටලා නැහැ. මාර්ගඵල කියලා රවට්ටලා නැහැ. අපි ආ සාසනික වචන ටික පාවිච්චි කර එක ඇත්ත. දහම් කියලා දෙන්න. ඒ ඉස්සරහදී අපිට මේ වචනවත් ඕනනම් අයින් කරලා දාලා කටයුතු කරන්න පුළුවන්. අර බුදුරජාණන් වහන්සේගේ වචනය ධර්මයේ පවතින්නේ වචනවල නෙවෙයි. තථාගතයන් වහන්සේ ලෝ පහළ වූවත් නැතත් දේශනා කළත් නැතත් මේ ලෝක සාධාරණ සත්‍ය පවතිනවා. තථාගතයන් වහන්සේලා ලෝව පහළ වුණාම ඒ මතු කර ගන්නවා. එහෙමනම් වචනයක තියෙන දෙයක් නෙමෙයි. දැන් සමහර අයගේ මතයක් තියෙනවා මේ නිර්වාණ ධර්මයේ දේශනා කරන්න පුළුවන් මේ භාෂාවෙන් විතරයි. එහෙම එකක් නෑ. ඕන භාෂාවකින් කතා කරන්න පුළුවන්. ඕන භාෂාවකින් කතා කරන්න පුළුවන්. යන්නේ පිනොතුනේ අර්ථය. වචනයක් නෙමෙයි යන්නේ අර්ථය. ඒ අර්ථයන් උරා ගන්න පුළුවන් ප්‍රමාණයේ ශක්තිය දෙන්න ඕන. එක එක අයට එක එක ප්‍රමාණයටයි උරා ගැනීමේ හැකියාව තියෙන්නේ. සද්ධර්මය වචන උරා ගැනීමේ හැකියාව නෙමෙයි, සද්ධර්මය උරා ගැනීමේ හැකියාව. ඉතින් මෙතන අපි මේ ඇත්තන්ව බෝතල් හැටියට නම් කරොත් එහෙම මට මෙතන සමහර අය පේනවා ලීටර් එහෙක වගේ බෝතල් තියෙනයි ඉන්නවා. ලීටර් භාගෙන් අවුන්සෙ වගේ අයත් ඉන්නවා. ලොකු අර ලීටර් 6 7 ලොකු කෑන් වගේ අයත් ඉන්නවා. ඒ වගේම බැරල් වගේ අයක් තියෙනවා. ඒ කියන්නේ දරා ගන්න පුළුවන් ධාරිතාව, පුරව ගන්න පුළුවන් ධර්මය, පුරව ගන්න පුළුවන් ධාරිතාව. බැරල් වගේ අයක් තියෙනවා. ඒ වගේම පින්තුනේ මෙතන ඉන්නවා. හෙමින් සැරේ පුරව ගත්තොත් පුරව ගන්න පුළුවන් වචන නෙමෙයි සද්ධර්මය. වචන පුරව ගන්නකොට සංස්කාරනේ. අර පාරේ යන ලොකු තෙල් බවුසර් වගේ ලොකු ධාරිතාවක් පුරව ගන්න පුළුවන් අයත් ඉන්නවා. මේ විෂමතාවයේ තියෙනවා. ඉතින් ඔබ අරගෙන එන ප්‍රමාණයේ தත්වයට ඔබ කවන්නේ පුරව ගන්න. ඒ කියන්නේ තම තම නැනපමණින් ධර්මයේ දැනගන්න. බවුසරයක් තිබුණත් වැඩක් නැහැ. ඒක පැත්තකට දාලා ඉබ්බෙත් දාලා අයින් කරලා තිබුණා. අහලා දාලා තිබුණා. ඊට වඩා කලින් පිනුතුනේ නිවන් දකින්න අර අවුන්සයක් උරා ගන්න පුළුවන් මනුස්සයා දෛනිකව ධර්මය ශ්‍රවණය කරනවා නම්, විදර්ශනා කරනවා නම්, තමන්ද ධාරිතාව දැන් ওই පිරිමි අය එහෙම ඉන්නවා. ඇත්තටම ඒගොල්ලන්ගේ ප්‍රඥා සම්පත්තිය, වාග්ය සම්පත්තිය ඉතාම උච්චයි. හැබැයි ඒකේ වතුරා දින්නේ නැහැ, පුරව ගන්නෙ නැහැ. ඒක අරගෙන ගිහින් කොහේ හරි පාකයකට දාලා වහලා දාලා තියෙනවා. ඉතින් බවුසර් වැඩක් නැහැ. නමුත් එච්චර ඉන්නෝ ගෙදර උපාසකම්ම ඉන්නෝ ගෙදර මොන මහත්මයා. එයාට එච්චර බවුසර් වගේ මොලයක් නැහැ. තියෙන්නේ මේ පොඩි මේ ලීටරේ කෑන් එකක් වගේ පොඩි මොලයක් තියෙන. නමුත් දවසින් දවස මේ ලීටරේ එකතු කර ගන්නවා. හැබැයි අර බවුසරේට කලින් ලීටරේ කෑන් එක නිවන් දකිනවා. ඕකයි වෙන්නේ. අර ඉබ්බගේ කතාවත් ඕක. ඉබ්බයි හාවයි කතාව. හාව නිදාගත්තා. ඉබ්බා ටික ටික ගමන ගියා. හාවට හොඳටම නිින්ද ගියා. ඉබ්බා වින් කළා තිබ්බා. ඒ නිසා වැදගත් වෙන්නේ තමන්ට උරා ගන්න ප්‍රමාණය අඩු වැඩි වුණත් පුළුවන් ප්‍රමාණයෙන් තමන්ගේ ජීවිතේ නිවා ගන්න. මන් දන්නේ මට සාපේක්ෂව මම හෙව්වේ ආගමක්වත් ජාතියක්වත් මොකක්වත් නෙමෙයි. මම හෙව්වේ මගේ ආධ්‍යාත්මික සාමය. නිවීම කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව ඒක තහනම් වචනයක් නේ. සහනය සෙව්වේ. ආධ්‍යාත්මික සැහැල්ලුව සෙව්වේ. නිවන් දැක්කොයි කිව්වොත් එහෙම අර ලාභ කීර්ති ප්‍රශංසා ඉන්න කට්ටිය හිතන් ඉන්නේ මේ නිවන් දැක්කයි කිව්වහම ලාභ කීර්ති ප්‍රශංසා හම්බ වෙනවා, සල්ලි හම්බ වෙනවා. උන් ඒකෙන් වෙන්නේ ඉතින් හම්බ කරන් කනෝ ඇත්තේ. ඒ නිසා අපි යෝග පාවිච්චි කරොත් එම ඕක ඔය හම්බ කරන් කන්න. ඕක පාවිච්චි කරන්න කියලා ඇවිල්ලා පහර දෙනවා. ඒක නිසා ඒ වචනේ උදවියට තියාගන්න දෙන සහනය සොයන්න. තමන් ලබන සහනයට අද නිවනට බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. උන්ගේ නෙමෙයි බුදුහාමුදුරු. බුදුහාමුදුරු සැබෑ අයිතිය තියෙන්නේ අපිට. මට මම සැබෑ බුදුහාමුදුරන්ගේ පුත්‍රයෙක්. මේ අන්ධයොන්ට බුදුහාමුදුරු අයිති නෑ. මේ බුදුහාමුදුරු නොයෙකුත් විදියට දේශනා කරලා තියෙනවා. නිර්වාණය කියන වචනයට පින්නතුනේ මෘදු බව, සතුට, සැහැල්ලුව, ශාන්තිය දේශනා කරනවා. නිර්වාණයේ ස්වභාවය දේශනා කරපු අවස්ථා තියෙනවා. මේ ජීවිතය අවබෝධ කරගත්තාම නිවන් දැක්කයි කියලා නෙමෙයි මිනිස්සු කියලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ අඳුරේ සිටපු කෙනෙකුට පහනක් දැල්ලුවා වගේ කියලා. ඒකෙන් අදහස් වෙන්නේ තමන්ගේ ආධ්‍යාත්මික පැහැදිලි වීමක් ඇති වෙනවා වෙනතුනේ. අර මම කියන කඩතිරෙන් වැහිලා තිබුණු පටලය උදාහරණ දැක්කොත් එහෙම කාටවත් අත්දැකීම තියෙන අයට මේක ගොඩක් හොඳට දැනේ. ඇහි සුද තිබිලා සුද එක අයින් කරලා අලුත් කරලා දුන්නහම කොහොමද ඊට පස්සේනේ ඉස්සර මට පේන්නේ නැතුව තිබුණා, දැන් මට හොඳට පේනවා. ආන්නේ වගේ සිද්ධියක් තමයි මම කියන ස්වરૂපයෙන් වැසී පවතින, දැනුමින් වැසී පවතින ඇස තියෙන්නේ. හැබැයි දැනුම විතරක් නෙමෙයි, දැනුම දීලා මේ පුහුදුන් සමාජයේ අන්ධ සමාජයේ කරන දේ මොකද්ද දන්නවද? දැනුම දීලා දැනුම මායාවක් කියලා දෙන්නේ නැහැ. දැනුම උපාදානය කරගනි. දැනුම වෙනුවෙන් මෙරියම්. ඈ දැනුම මල්ලගනි. දැනුම හැරෙන්න වෙන දෙයක් නැහැ. ඈ මේ බුද්ධ භාෂිතය මේකට විරුද්ධ වෙනයුන් ඝාතනය කරපන්. මේ අහවල් ආගමේ භාෂිතය මේකට විරුද්ධ වෙනයුන් ඝාතනය කරපන්, නැරපපා. කවුද වෙවවා කියලා දෙන්නේ? මිත්‍යා දෘෂ්ටික අදහස් තියෙන බෞද්ධ බෙදුම්වාදීන් වේවා, වෙන ආගමික බෙදුම්වාදී වේවා, ඔන්න බලන්න හැටි. දැනුම දීලා දැනුම අල්ලගෙනින්, දැනුමට අල්ලගෙන ඒකට විරුද්ධ වෙන යුම් නිර්පපං, නැති කරපං, විනාශ කරපං, මරාගෙන මැරියන් කියනා වගේ දේවල් නිකායෙන් අයින් කරපං. අපි බලා ගන්න අනිත්‍යක කියලා හරි ලොකු මේ අනසකවල් පතරවන ඉන්නෝ බෙදුම්වාදී. ඒ ත්‍රස්තවාදීන්ගේ ස්වરૂපය, ඒ කාකාරුණික ස්වરૂපය ඔබ දකින්න ඕන. ඔවුන් ත්‍රස්තවාදීන් හැටියට සලකන්න ඕන. ත්‍රස්තවාදීන්ට ඉඩ දෙන්න හොඳ නැහැ. අදිෂ්ඨාන බලයෙන් යහපත් අන්දමින් ඒ ඇත්තන්ව ජය ගැනීමේ හැකියාවක් තියෙන්න ඕන. අපි සටන් නොකලත් ඒකට සමාජයේ නිසි උත්තරේ ලැබෙයි. මොකද සමාජයේ ධර්මයේ ඌමනාව තියෙනකම් විතරයි සද්ධර්මයේ ලෝකෙ වැබලෙන්නේ. මුළු සමාජයේම ධර්මයේ පා කියලා හිතුණු දවසට ධර්මය නැහැ. ධර්මය නැහැ. ඒක තමයි හේතුව. පින්නතුනේ මේ ලෝකයේ අනිත්‍ය විවේචනය කිරීමේ හැකියාව, ಗುಣ මැකීමේ හැකියාව මහා පුදුම විදියට තියෙන්නේ පුහුදුන් සත්වයාට. අනිත්‍යයේ හිත්වල මහා දරුණු විදියට ද්වේෂය ඇති කිරීමේ හැකියාව තියෙන පුහුදුන් සත්වයාට. ඒ නිසා හොඳින් මතක තියාගන්න ඕන, මේ ලෝකයේ විවේචනය හැමතිස්සෙම විවේචනයක් බවට පත් නොවන තැනින් බලීමේ හැකියාව, විවේචනය හුදෙක් විවේචනයක්ම සත්‍යක්ම වෙන්නේ නෑ කියලා නුවණින් බැලීමේ හැකියාව ඥානවන්ත සමාජයට තිබිය යුතුයි. වසා තිබුණු දෙයක් විවර කර පෙන්නුවා වාගේ, මම්මුලා වූ කෙනෙකුට මඟ පෙන්වුණා වාගේ, මඟ පැහැදිලි වුණා වාගේ. ඔය අතරින් වැඩියෙන්ම හොතට මට දැනෙච්ච දෙයක් තමයි වෙනතන මම් මුලා වූෙකුට මක පෙන්වුවා වගේ කියන කාරණා. අනිත් ටිකත් එහෙම තමයි. නමුත් හොඳටම දැනෙනවා මේ මුලා වෙලා මම හේදුණු මෙහෙදුණු මං නිකන් ඉන්නේ පින්නතුනේ. මට මහා නිර්වාණ මේ එය ගැන සැනසීම ගැන, මානසික සුවය ගැන මහා පුදුම කුතුහලයක් එක්ක මහා පුදුම අවශ්‍යතාවයක් තිබුණු මිනිස්සේ භික්ෂුන් වහන්සේ නම. මම හොරා පැනලා යනවා ලියුමක් ලියලා 50ට. පන්සලෙන් පැනලා යනවා, අයින් වෙලා යනවා මේ 50ට. ඇහුවාම යන්න දෙන්නේ නැහැ. නායකහඳුර ඇහුවා, ඉතින් කියලා යන්න තිබ්බනේ කියලා. නායකහඳුර කිව්වා මම යන්න දෙන්නේ නැහැ කියලා. මං කිව්වා නායකහඳුරට, ඔව් කියන්නේ නැතුව ගිහිල්ලා ආරණ්‍යයක මාස ගාණක් ඉඳලා ආවා. ආවම කොහෙද ගියේ කියලා. මගෝ මං අහවල් ආරණ්‍යයේ ගිහිල්ලා භාවනා කරා. සයනහස විවේකී කියලා යන්න තිබ්බනේ. කිව්වා අමනායක අඳුර යන්න දෙන්නේ නැහැ. ඒකයි නොකියාම ගියේ කියලා. නමුත් ඉතින් උන්වහන්සේලා ඥානවන්තයි බුද්ධිමත්, ඒක නිසා ආරණ්‍යයේ ගියේ පොරබොල් කඩන්න නෙමෙයි. ආරණ්‍යයේ ගියේ කැලේ මොකක් හරි ධර්මයක් හොයන්න, නිවනක් හොයන්න ගියේ. චේතනාව හොඳයි, යහපත්. ඉතින් ඒකේ ප්‍රශ්නයක් නෙවෙයි. හැඩියට ඒක සලකනවා. ඉතින් පින්නතුනේ මේ නිවන හොයන්න හරි ආතතියක් තියෙනවා. ඉතින් මම පින්නතුනේ දේශීය වශයෙන් ගිහි පැවිදි බණ භාවනා හරි මොනවා හරි නිවනක් ගැන කතා කරන මිනිස්සෙක් ඉන්නවා ඕනම තැනකට යනවා. කීල මං ඒව අහගෙන ඉන්නවා. ඕනම වික්ෂුන් වහන්සේ කෙනෙක් ළඟට යනවා. ගිහිල්ලා දවස් ගාණක් හරි එතන අහනවා. හොඳයි කියලා හිතුණොත් ප්‍රගුණ කරනවා. ඔහු මදහත් සිටින්. හැබැයි සිතත් එක්ක, ඔළුවත් එක්ක පුදුම සටන් තොගයක් කරලා දෙනවා. ඒක ඔබටත් ඔබට ඔබේ සිතත් එක්ක, ඔබේ අරමුණුත් එක්ක, ඔබේ සංකල්පත් එක්ක, ඔයාගේ ඔබේ දෘෂ්ටිත් එක්ක, ඔබේ තියෙන මතවාදත් එක්ක ඔබට තව සටන් නැද්ද? සටන් තියෙනවා. මේ සමාජයේ නොයෙකුත් ඉගැන්වීම් සහ භාවනා ක්‍රම සහ නොයෙකුත් දේවල් තියෙනවා. දැන් ඒවයි අහලා මේ ඔළුව පුරව ගත්තයි මෙතන ඉන්නේ. දැන් මේගොල්ලෝ කල්පනා කරනවා ආවල් ක්‍රමේද හරි, මේ ක්‍රමේද හරි, අර ක්‍රමේද හරි, අහවල් ක්‍රමේද හරි, පොතේ ක්‍රමේද හරි, ඔය විචිකිච්ඡාව නැද්ද ඇතුලේ? තේනයි ඉන්නවා. ඒ අයට තමයි කියන්නේ මම්මුලා වුවා. ඒ කියන්නේ තාම මාර්ගය හරියට දැකලා නේ. මාර්ගය දැක්කහම ආයෙ සැක නැහැ මොකවත්. අරක හරියද මං කියන්නේ මගේ එක විශ්වාස කරන්න කියලා. කරුණාකරලා ඒක කරන්නම එපා. මගේ එක විශ්වාස කරන්න කියලා මම පළමුවෙන් කියන්නේ. ඊළඟට දෙවෙනියෙන් මම ඔබට අනුකම්පාවෙන් කියන්න. අනිත් ඒවා විශ්වාස කරන්න යන්න එපා. එහෙනම් මොකද්ද අපි කරන්න? ඔබේ ඇතුළතින්ම ඔබේ ප්‍රශ්නේ විසඳනකන් ඔබ විදර්ශනා කරන්න ඕන. ධර්ම ගොඩක් ලෝකේ තියෙනවා ඇත්ත. මම කියන්නේ ඔබ හැම ධර්මයක්ම ගන්න ඕන කියලා. සෙරප්පු ගොඩක් කඩවලවල තියෙනවා. මම කියන්නේ ඔබට සෙරප්පු ඔක්කොම ගන්න ඕන කියලා. ඔබ ගන්න ඕන ඔබේ කකුල් දෙකට හරියන පහසෝ දින සෙරප්පු දෙක. සමහර අය අතේ තියෙන ගානට සෙරප්පු හොයනවා. මම ඒකට කැමති නෑ. ඒක දුප්පත් ලක්ෂණයක්. එයා අතේ තියෙන ගානට හොයන්නේ. පෝසත් අය අතේ තියෙන ගානට නෙමෙයි හොයන්නේ, තමන්ට හැඩට තියෙන එක, කැපෙන එක සහ කැමති එක. ඔන්න පෝසත් කෙනා බඩු තෝරන විදිය සහ දුප්පත් කෙනා. ගාන ටිකක් වැඩි සර් මේක කිව්වා. මට ගානන් වල ප්‍රශ්නයක් නෑ. මට ඒ හැඩට හා ඒ කැපෙන සහ ඒ ගුණයට විතරයි ඕන. ඒ නිසා ඔබ පෝසත් කෙනෙක් හැටියට ධර්මය හොයන්න. එකෙන් අර්ථවත් කරේ මොකද්ද කියලා ඔබට තේරෙනවද? අතේ තියෙන ගානට ගියොත් එහෙම එයා යන්නේ ඒ ධර්මේ නම් හරි තමයි, ඒ වුණාට මට තේරෙන්නේ. ඒ අය ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ භාණ්ඩේ හොඳයි, ක්වලිටි එක හොඳයි, ආපු රඩත් හොඳයි, මැටීරියල් එකත් හොඳයි. මේ නම් ටිකක් ගාන වැඩි. ඒක තමයි දුප්පත් ලක්ෂණය. ඒව නෙමේ. ඒක ඇත්තටම හොඳයි. මගේ අතේ තියෙන සල්ලි මදි. මං හැබැයි ඊළඟ සති හරි ඇවිල්ලා මම මේක ගන්නවා. අන්න ඒකයි වැදගත්. භාණ්ඩ ගනිද්දිත් ওই ක්‍රමේ හදාගන්න, ධර්මයේ ගනිද්දිත් ওই ක්‍රමේ හදාගන්න. නැත්තම් මොකද වෙන්නේ? අපිට ඉතින් එච්චර දේවල් කරන්න බෑ. දැන් අපි අහුවාම මේ ආත්මේ නිවන් දකින්න පුළුවන් ධම්මේ කියලා අහුවා. මේ කාලේ නිවන් දකින්න පුළුවන්ද? කීම් මදිනේ අපිට. ඉතින් අපි පින් කරන්න ඕනනේ. ඔව්. අපි පින් කරමු. පින් දහම් ටිකක් කරගෙන මොනවද පින් කරනවා කියලා කරන්නේ? අර පුස්කාබෝ අටපිරිකරවල් හැමදාම බෙද බෙදා යනවා. කිසි හාමුදුරු කෙනෙක් පරිහරණය කරන්නේ නැත. මමවත් අටපිරිකරක් ලියලා විවරක් ගන්නෙ නෑ. කලාතුරකින් ගත්තොත් ගන්නෙ ගන්න එකක් නැහැ. අපි වෙනවම අපේ උස මහත දීලා මේ මේ සිවුරු මස්සන තැනකින් සිවුරක් මහගන්නවා. ඒ කටන චීවරේ වගේ දේවල් තමයි ගොඩාක් කලාවට සායනාංශල පොරවන්න ගන්න එක. අපේ උසට එක හදලා මහගන්න. ඉතින් පින් හම්බේද? පුස්කාපු පින් හම්බේද? පුස්කාපට පිරිකරවල් දුන්නා. ඒක ඇතුලේ මොනවද දන්නේ නැහැ. අර උඩට මොල්ලිය වගේ යට ලෑල්ල වගේ තිබුණා නම් ඇති. ඒක ඇතුලේ කාඩ්බෝඩ් තිබ්බා. කමන්නේ ඕක අර දැනගෙන එක්තරා ආගමික කට්ටියක් ඒගොල්ලෝ අටපිරිකර හදනවා. කුඩින් වටේට රෙද්දක් වදලා යට කාඩ්බෝඩ් එක තියෙන ලස්සනට අටපිරිකර හදලා මිනිස්සුන්ට දෙනවා. ඉතින් මම දන්නේ කොහොමද පින් හම්බෙනවද කියලා. මට පිනත් විද්‍යාත්මක වෙන්න ඕන. පින අවිද්‍යාත්මක කරන්න පද බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ පව් හොදන මිනිස්සෙක් හිටියා. ඒ පෞකෝදන මිනිස්සය ළඟට ගිහිල්ලා අහනවා මේ දැන් ඔබේ කොච්චර පව් හේදිලා තියෙනවද? මිනිහ උත්තරේ උනේ දන්නේ නැහැ ස්වාමී. හරි එහෙනම් තව කොච්චර පව් හොදන්න තියෙනවද? මොකද මේ මෝඩ මිනිස්සගේ උත්තරේ? දන්නේ නැහැ ස්වාමී. බලනෝක මිනිස්සයෝ තමුසේ කරන වැඩේ මහ මෝඩ වැඩන්නේ, අඥාන වැඩන්නේ. හේදිලා තියෙන කොච්චරද දන්නේත් නැහැ, හොදන්න කොච්චර තියෙනවද කියලා දන්නේත් නැහැ. මහ මෝඩ වැඩක් නේ කරන්නේ. ඒ වගේ පින් පුරවන කයගෙන් මං අහනවා කොච්චර පින් පිරීලා තියෙනවද දැන්? නිවනට, නිවන කියන්නේ බෝතලයක් නා, ඒක පිරෙන්න එපැයි. ඒ නිවන කියන එක සාක්ෂාත් කර ගැනීම සඳහා පින් කොච්චර පිරීලා තියෙනවද දන්නේ නැහැ. තව කොච්චර පුරව ගන්න තියෙනවද? සා අටපිරිකර ගියක් දුන්නහම වැඩේ පිරෙන්නේ. මොකද අපිට හරිය අටපිරිකර ටික අරන් දෙන්න ඕනේ. තව පින් කීයක් දුන්නහම පිරෙන්නේ? තව කොච්චර මේ පූජාවල් කරාට පස්සේ දෝක පිරෙන්නේ? දන්නේ නැහැ. අර පව් හෝදන එකේ මේ පින් කරන එකේ අතර ලොකු වෙනසක් නෑ. කොහොම හරි පින්නතුනේ අමු මෝඩයෝ ටිකක් නම් බවට පත් වෙලා තියෙනවා. සමාජයේ විමසුන් බුද්ධියක් නැති, ගැඹුරු ඥාන දර්ශනයක් නැති, බොහෝම දිගපළලක් කල්පනා කරන්න දන්නේ නැති, හාල් කිලෝ එකක් දුන්නාම හිත උණු වෙන, ඒකෙන් ඡන්දය සහ ඕ මොනෝ හරි උනත් දිනා ගන්න පුළුවන් මට්ටමේ මෝඩ මිනිස්සු ටිකක් ඇවිල්ලා ඉන්නවා. දැන් බෝම්බයක් ගහලා උනත් කමන්නේ, ඊළඟ වතාවේ ඇවිල්ලා වැසක් කූඩුවක් එල්ලලා ගියා නම් ඒ මිනිස්සයා ෂෝක්. තේරුණා නේද? ඒ නිසා හුදෙක් සද්ධාවන්ත වෙලා, හුදෙක් මෝඩ විදියට මෛත්‍රී කියන ස්වභාවයකට, අනුකම්පාගත ස්වභාවයකට පත්වලා මේ අපේ මිනිස්සු හරි බුදුමයිනේ. බුදුහාමුදුරුවන්ට එරෙහෙන මිනිස්සුන්ට හරි අනුකම්පාව දක්වනවානේ. ඒ කියන්නේ මේ පන්තරට බෝම්බ ගහන්න යන්නේ ඉන්නේ මේ වහිනවා පොඩ්ඩක් මෙහෙන් ඉන්නද කියලා අහුවා, තාවිල්ල වාඩි වෙලා ඉන්නේ කියනවා. ඒ වගේ මේ මිනිස්සු ඉන්නවනේ අපේ සමාජයේ. අනේ පව්වේ මිනිස්සය තෙමෙදේ මේ හිටියේ. ඉතින් බෝම්බ ගහන එක ඒ මිනිස්සගේ වැඩන්නේ, අපි වැඩේ. ඉතින් අපි කරගන්න එපා, එයා කරගන්න දේ එයා ගෙනියනවා නේද? අපි තේ එකක් දීලා, කැම ටිකක් දීලා මේ මිනිස්සව බලාගන්න එක අපේ වැඩක්. අන්නේ ඒ වගේ අමුතු මේ මොඩල් එකක මොලයක් තියන අය ඉන්නවනේ. මට හිතාගන්න බෑ ඒගොල්ලෝ කවුද කියලා. තේරුණා නේද? එහෙම මිනිස්සු ඉන්නවා. ඒ හරි හරි පුදුම මිනිස්සු ඉන්නවා. මට හිතා ගන්න බෑ ඒගොල්ලන්ගේ මොලේ කොතනද තියෙන්නේ කියලා. මේ මම බෞද්ධයෙක් නොසාලු, මම මේ මිත්‍යා දෘෂ්ටික පල්ලි 600ක් හැදුවේ, 1500ක් හැදුවේ. මම බෞද්ධයෙක් නිසා මං ධර්මාශෝක රජතුමා පන්දල් හැදුවා. මම බෞද්ධයෙක් නිසා මං පල්ලි හැදුවා. කොහොමද නියම බෞද්ධකමනේ? ඒ අකාගේ තිබුණු කුසලයේ නැති වෙන්න පිරිහෙන්න හේතු උනේ ඒවා. මේ පන්සලක් හදලා අපිට රෙජිස්ටර් එකක් දාගන්න හරි අමාරුයි. මේ අපේ වීදමේ හදලා, මේ අකාගේ වීදමේ, මේ පොදු ජනතාවගේ සල්ලි වලින් මිත්‍යාව ප්‍රතුරවන්න මේ මිනිස්සු දේවල් කළා මේ බෞද්ධ රටේ. එහෙම වුණා මොකද වෙන්නේ? දැන් එතකොට මේ ඇත්තන්ගේ හිතේ වුණත් ඒක සියසාවිනාද, ඒක ආගමික අයිතිය නේද, ඒක එහෙම වෙන්න ඕන නේද, යාටත් ඒ ආගම අදහන්න අයිතියක් තියෙනව නේද? ඔන්න ඔය වගේ අමුතු බයිල කියන්නේ. ඇයි එහෙම කියන්නේ? අපේ ඔවුන්ට දර්ශනය නැහැ. කෙනෙකුට අනුකම්පා කරනවා නම් ඔහුට මිත්‍යාව දෙන්න නෙමෙයි තියෙන්නේ, සත්‍ය දෙන්න. අපේ මිනිස්සු හිතන්නේ ආගම් ගෙව්වහම ඔක්කොම ආගම් කියලා, ඔක්කොම හොඳයි කියලා. නෑ, සමහර ආගම් වල කියලා දෙන්නේ සත්තු මරන්න, මිනි මරන්න. වැරදි දෘෂ්ටි, වැරදි සංකල්ප. ඒවා පතුරවා ගන්න ඒගොල්ලන්ට අයිතීන් ලබා දෙන එකද මේ බෞද්ධකම කියන්නේ? අනේ නෑ මේ හරක්නේ, ඒව නෙවෙයි, ඒව නෙවෙයි. ඒගොල්ලන්ට අපි ආදරය කරනවා නම් ඒගොල්ලන්ගේ මිත්‍යාව අදහ ගන්න ඉඩ දෙන එක නෙමෙයි කරන්න තියෙන්නේ. අර මෝඩ අම්මලාගේ සමහර ආදරවන්ත අම්මලා ඉන්නවා පුදුම ආදරේ දරුවට. අම්මේ මට ගන්නේ සුරුට්ටුවක් ගන්න රුපියල් 50ක් දීපන්. ඌවම් මුගෙන් බේරෙන්න බැහැ. හ්ම් අරන් ගිහින් ගහපන් ගන්නේ සුරුට්ටු. අර ඒ වගේ බුද්දිස්ලා ඉන්නවා. අම්මේ මට කාලක් ගන්න මේ දීපන් රුපියල් 50ක්. ඌ නම් ලෝකේ අප්ප මට බේරෙන්න බෑ මුගෙන්. ආ මෙන්න අරන් ගිහලා බීලා වරෙන්. හැබැයි මේට අරන් එන්න බෑ බීලා වරෙන් ඈ. එහෙව් අම්මල ඉන්නවා ලංකාවේ. ඉතින් ඒ වගේ අර සුපිරි ඒ ආගමික අයිතිත් ඒ වගේ අර මට මේ ඒ වගේ වැඩ පිළිවෙලක් කරන්න දෙන්න. මම බෞද්ධෙක්. ඒ නිසා මම ඒ අවසරේ දෙනවා. අනාගතයේ බුද්ධ ආගම වනසන්න අපිට මෙහෙම මේවා උගන්නන කල්ලි හදන තැනක් හදාගන්න අවස්ථාවක් දීයන්. අනේ හදාගන්න ඉතින් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අපිත් නැති වෙනවා. උඹලවත් මේ රටේ නැතියන් කියලා. ඒ මට හිතා ගන්න බෑ මේ මයින්ඩ් එක කොහොමද හැදුනේ කියලා. දර්ශනය නැතිකම නිසා, දර්ශනයක් නැතිකම නිසා මම පින්නතුනි නාලන්දා විශ්වවිද්‍යාලයේ භික්ෂුන් වහන්සේලා 20,000ක් දාන වළඳමින් ඉන්න මොහොතේ එතන මේ මිනිස් ස්වාමීන් වහන්සේලා හිසක හාමුදුරුවරු ඝාතනය කළ බිලි කපල මරුවට පස්සේ ඒ පරම්පරාවෙන් එන ඒ ආගමේ කිසිම කෙනෙක් ගැලවතුන්ට එකක්වත් මට නම් ඕනේ නෑ. මම මොකුත් දන්නවද? ඒගොල්ලන්ගේ චින්තනයේ අවසානේ ඔතෙන්ට තමයි යන්නේ කියලා මම දන්නවා. ඒ වගේම තස්තවාදී මුලින්ම අර අරන්තලාවේ භික්ෂු ඝාතනයේ සිද්ධ වෙච්ච වෙලාවේ හරියට මේ රටේ ඉන්න මිනිස්සුන්ට මොලේ තිබ්බනම් මුන් එක්ක සාකච්ඡාවක් සාමය කතාවක් වැල්ලතුර බිඳුරුවක ගනුදෙනුවක් ලියකියවිල්ලක්වත් එහෙට මෙහෙට කරන්න හොඳ මිනිස්සු ජාතියක් නෙවෙයි කියන එක එතනින් වටහා ගන්න ඕන. ඒ මූලික දෙයින් වටහා ගන්න ඕන. ඒකට නුවණක් තියෙන්න ඕන. එහෙමනම් පින්නතුනේ මේ රටේ අර මෝඩ කරුණාව නිසා තමයි, මෝඩ දයාව නිසා තමයි, මෝඩ ඉඩදීම් නිසා තමයි මිත්‍යාවට උදව් කිරීම බෞද්ධකමේ කියලා හිතාගත් එක තමයි. වරදට සමාව දීම කියලා කියන්නේ වැරදි කරන්න ඒ මිනිස්සුන්ට අවසර ලබා දීම කියන එක හිතන නිසා තමයි අපේ මිනිස්සු වැරදි කිරීම මනුස්ස ගතියක්, දේව මොකද්ද සමාව දීම දේව ගතියක් කියලා හිතලා දෙයියෝ වෙන්න ගියපු නිසා තමයි මනුස්සකම නැති වෙලා තියෙන්නේ. එතකොට අර අමනුස්සය ඇවිල්ලා ඔව් මේ සමාව දුන්නු දෙයිය දෙයියන්ගේ ළඟටම යවල තියෙවි. ඒ නිසා තමයි ඕක පොඩ්ඩක් වෙනස් කළා. අර මේ පුටින් මහත්තය කියලා තිබ්බා මේ වැරදි කිරීම මනුස්ස ගතියක්, සමාව දීම දේව ගතියක්, දෙවියන් වහන්සේ ළඟට ඔවුන්ව යැවීම මගේ වගකීමක් කියලා. හරි ලස්සන කතාවක් කියන මනුස්සය කියලා තියෙනවා. හොඳ වැඩක් ඒක. අන්න බලන්න මොලේ. ඈ ලස්සනට මොලේ තියෙනවා. ඒ නිසා පින්නතුනේ මේ ලෝකයේ පාලනය කරන්න ඕන මෝඩයෝ නෙමෙයි. මේ ලෝකේ පාලනය කරන්න ඕන මේ ඥානවන්තයෝ. ඒ වගේම මෝඩේ පත්තුනක් Tamanne ඥානවන්තයන්ගෙන් උපදෙස් ගන්න ඕන. මෝඩේ පත්තුනක් Tamanne ඥානවන්තයන්ගෙන් උපදෙස් ගන්න ඕන. එතකොට තමයි හොඳ. තේරුණා නේද? ඒ නිසා මේ අමුතු මනසක්, මෝහාන්ධකාරයේ මනසක්, අමුතු මේ මෝඩ කරුණාවක් නිසා, මෝඩ දයාවක් නිසා, මෝඩ ආදරයක් නිසා පෙදුතුනේ මොකද වෙන්නේ? ඒ අම්මලාගේට අත්විඳින්න වෙන්නේ විනාශය. එනිසා ශ්‍රද්ධාව මෝඩයි, ප්‍රඥාව නැති තැන. ඒ නිසා අපේ පින්නතුන්ට හාමුදුරුවෝ හැමතිස්සෙම කියන්නේ ප්‍රඥාවන්ත පින්වත්නි කියලාද? නෑ ශ්‍රද්ධාවන්ත පින්වත්නි කියලා. මොකද හේතුව ශ්‍රද්ධාව විතරයි තියෙන්නේ. මුන්ට ප්‍රඥාවන්ත පින්වතුන් කියලා කතා කරන්න ප්‍රඥාව තියෙන්න ඕනේ. ඇයි ඔබට හාමුදුරුවෝ ශ්‍රද්ධාවන්ත වෙන්නත්ද කියලා විතරක් කතා කරන්නේ? හාමුදුරුවෝ දන්න මුන්ට ප්‍රඥාව නෑ, මුට ශ්‍රද්ධාව විතරයි තියෙන්නේ. ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ වෙලාවේ මහා ගුගලානි සංසයා සිද්ධ කරා, අල්පේතාක්‍ය මහේදාක ඒ සූර්යෝ දෙවියන්ට මේක අද වේවා, ඒ වගේ නමග්‍රහ මණ්ඩලයේ දෙවියන්ට පින් අනුමෝදන් වේවා. නමග්‍රහ දෙවියන්ට පින් අනුමෝදන් කරනවද නැද්ද? කරනවා. නාස ආයතනයෙන් දැනගත්තොත් එහෙම ඔහු නාස ආයතනේ අස්කරන් යනවා. ඇයි? ඔහු ගල්ගිඩි වලට කොහොමද පින් අනුමෝදන්? ඒ නවග්‍රහයෝ කියන්නේ ගල්ගිඩි. මයික පන්තලකට ගියාම මට එක්කන් ගිහිල්ලා බලනවා මේ ඉන්නේ මේ සානන්ත මේ නවග්‍රහ පූජාවල් කරන මේ ඉන්නේ නවග්‍රහ දෙවියන් වහන්සේලා කිව්වා. එක එක විදියට ඉන්නෝ, නයික් පෙනේ තියෙන අය ඉන්නෝ, අර බෙල්ලෙන් ඇවිල්ලා මතු වෙලා සෙනසුරුනේ. ඔව්, ඊට පස්සේ එක එක කාරණා දෙන ස්වභාවයන් වලට මේ දෙවියෝ හදලා තියෙනවා, මේ තමයි නවග්‍රහ දෙවිවරු කියලා. අනේ අනේ චන්දුකේ මම කියන්නේ හේවයින් යම් යම් මිනිස්සුන්ගේ මොළයට, මේ වගේම පෘථුවියට යම් යම් ආකර්ෂණ ශක්තියක් නැහැ කියලා මම කියන්නේ තියෙනවා. නමුත් ඒවට ප්‍රතිචාර දක්විය යුත්තේ ඒ හා සමාන විද්‍යාත්මක දේවල් වලින් නිසා. අරම මේ මෝහ අන්ධකාරය විදිහකට නෙමෙයි, සිත අසංසුන් වෙන කාලෙට සස සංසුන් කරගන්න ඕන තමයි. ඒක හරියි. නවග්‍රහ මණ්ඩලේ නිසා බෝගහවට ඉගෙනගෙන ටිකක් හරි මිනිස්සුයෝ ඉන්න බෝගහට වතුර ටිකක් හරි වැටෙන ඒක ලොකු දෙයක්. නමුත් මිනිස්සු තව කොච්චර අවදි වෙන්න ඕනද? ඊට වඩා බෝධීන් වහන්සේගෙන් ගත හැකි ප්‍රයෝජනය මොනතරම් තියනවද? බෝධීන් වහන්සේ ළඟ අපිට ග්‍රහපල නෙමෙයි, අපිට ඒ ග්‍රහපලෙන් විතරද අපි මිදෙන්න ඕනේ? ඇයි අපි සැනසීමක් හොයන්නේ නැද්ද? ඒ සැනසීම බෝගඩ මුල අපිට හොයන්න පුළුවන්. ඒ සැනසීම අපිට රුවන්වැලි මහසෑය ළඟ හොයන්න පුළුවන්. ඒ සැනසීම අපිට දළදා මාලිගයේ හොයන්න අපිට පුළුවන්. අපි බේරෙන්න ඕන පෙනුතුනේ නයග්‍රහයන්ගෙන් නෙමෙයි, නවග්‍රහයන්ගෙන් නෙමෙයි, තමා ළඟ ඉන්න ග්‍රහයන්ගෙන්. ඔය නවග්‍රහ මණ්ඩලයේම කරන විනාශයට වැඩි විනාශයක් කරනව පින්නතුනේ තමාගේ සිත නරකයේ මිත්‍යාවේ පිහිටීම නිසා. බුදුහාමුදුරු දේශනා කරේ සතුරෙකු විසින් කරන විපතට වඩා හානියක් කරන වරදේ පිහිටී තමන්ගේ සිත, මිත්‍යාවේ පිහිටී සිත පින්නතුනේ. ඉතින් සද්ධර්මයේ මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙන බෞද්ධයන්ට විතරද නෑ, මා දේශනා කරන මේ දේශනාව බෞද්ධයන්ට නොවේ. මේ දේශනා කරන්නේ බෞද්ධ පින්වත්නි කියලා නෙමෙයි, මා පින්වත්නි මේ ලෝකේ ඉන්න සියලුම මානව වර්ගයාට. සද්ධර්මයේ දේශනා කරන්නේ මානව වර්ගයාට. මානව වර්ගයාට දැන් බෞද්ධයෝ විතර වුණාම බෞද්ධයෝ හැටියට හංගින්න ඒකට ඒකෙනා හිතනෝ. අනිත් කෙනාට අනිත් ආගම තියෙන්නේ, අපිට මේ ආගම තියෙන්නේ, අනිත් කෙනාට අනිත් ආගම තියෙන්නේ කියලා. එහෙම එකක් නැහැ. මේ ලෝකේ බුදුහාමුදුරුව පහල කරේ විද්‍යාවක්. ඒ විද්‍යාව සියලුම ආගමිකයන්ට. ඉතින් ඒක මේ දේශපාලන මහතුරු දන්නේ නැති නිසා එකිනෙකාට එකිනෙකාට බෙදලා දෙනවා. බෙදලා දුන්නට පස්සේ මේ මිනිසුන්ගේ මිත්‍යාව අවසානයේ කොච්චර දුරට පැතිරී යනවද? අනිත් ආගමිකයා කඩු වලින් කබන, වහ දීලා මරණ, බෝම්බ පුපුරවල මරණ තත්ත්වෙට ඒ මිත්‍යාව දිනු වෙනවා. දැන් අපේ සිංහල මිනිස්සු කොච්චර කැරලි කෝලහල කරත් බලන්න මේ මිනිස්සුන්ගේ ඇටි උන් කඩවල වල වීදුරු විතරයි උන්ට කුඩු කරන්න පුළුවන්. මිනි මරන්න බෑ. තේරෙනනේ? දැන් ඉන්න අපේ කොට්ටිය අවිස්සුනාම වටේම තියෙන මේ කඩවල් වල රෝ වීදුරු කුඩු කරගෙන යනවා. ඉතින් පව් බලනකොට අපේ මිනිස්සු හරි අහිංසකයි. උන්ට මිනි වරන්ඩ බෑ. උන් කඩවල් වල තියෙන වීදුරු කුඩු කරගෙන යනවා. අර මිනිස්සුන්ට තරහ ගියාම උන් කඩවල් වල වීදුරු කුඩු කරන්නේ වඳ කරනවා, වහ දෙනවා. දැන් ඔන්න පිටකොටුවේ තැනක් හැවිලා අසූචි දාලා දෙනවා වඩේ වලට මොනවද? දේවල් වලට කාපිය ගිහිල්ලා කඩවල් වලට අසූචි දාලා දෙනවා, කෙල ගහලා දෙනවා. ඒ වගේම නොයෙකුත් වසවිස දාලා දෙනවා, බෝබ පුපුරවගෙන මැරෙනවා. අන්න මිත්‍යාවේ උච්චම ඉන්න මිනිස්සු. ඉතින් අපේ මිනිස්සුන්ට අපි පව් කරන්න එපා, මිනි මරන්න එපා, මේ සින්සාව කරන්න ගියපු නිසා උන්ගේ පෞර්ෂය අර බාල කරලා තියෙනවා. ඒ කියන්නේ ඒකට පෞර්ෂය කියලා නෙමෙයි කියන්න ඕන. උන්ගේ මොරාල් එක බාල වෙලා තියෙනවා. බාල වෙච්ච නිසා උන්ට මිනි මරන්න බෑ, වීදුරු කඩාගෙන යනවා. ඒකත් හොඳයි, අපේ ගොල්ලන්න පුළුවන් ඔච්චරයි. උපරිම තරහ ගියාම උන් ටයර් පුච්චනවා, වටේ තියෙන කඩවල් වලට වීදුරු වලින් ගහගෙන යනවා, බෝට් පෙරලනවා, ඕවා කරගෙන යනවා. ඉතින් පව් නේද? අහිංසක. හැබැයි හිරේ දාන්නේ මිනි මරාපු එවුන් නෙමෙයි, වීදුරු කුඩු කරපු එවුන්. අමුතු රටක් තියෙන්නේ. එහෙමයි එහෙමයි එහෙමයි. අනිත් ආගමිකයාගේ සිත රිදවන්න හොඳ නැහැ. අපේ හිත කොච්චර පැහිලා ගියත් කමන්නේ. අපි අනිත්‍ය දුක්ඛ අනාත්මයි. අනිත් අයගේ රිදවන්න හොඳ නැහැ. හරි පුදුමයි නේද? දැන් අමුතු මොලයක් තියෙන කට්ටියක් මේගොල්ලෝ. අමුතු මොලයක් තියෙන්නේ, මහ විශ්ම මොලයක් තියෙන. ඒක නිසා තමයි අර මේ රටේ මිනිස්සු තනිකර කෙලින් මිනිස්සු කියලා ඒ සින්දුවක් හැදුවේ. ඒ මිනිස්සයා මේ ඉතාම ශ්‍රේෂ්ඨයි. මන්නම් ඔක යෝජනා කරනවා මේ රටේ ජාතික ගීයට. හැමදාම උදේට නැගිරලා මේ රටේ මිනිස්සු තනිකර කෙලින් මිනිස්සු කිය හැමදාම ওই සින්දුව කිව්වොත් මේ රටට යහපතක් වෙනවා. සීරුවෙන් ඉඳගෙන ඔක කියන්න ඕන. කිව්වා මේ රටට යහපතක් වෙනවා. මේ මිනිස්සයාට එහෙම සින්දුවක් හදන්න හිතෙන්නේ නැත්තේ ඒ නිසා. දැන් එක මවකගේ දරු කැළඹවිනා කිව්වට ඕක කෙරෙනවද? කරන්නේ නැහැ. සොහොන් පිටෙන්නේ පවා බෙදලා තියෙන්නේ. පාසලෙන් බෙදලා, ආගමෙන් බෙදලා, නීතියෙන් බෙදලා. එතකොට සොහොන් පිටෙන්නේ බෙදලා, පළාත් වලින් බෙදලා. මේ පුංචි පොල් කට්ටක් වගේ රටක්. මේක දිස්ත්‍රික්ක පළාත් බෙදන්න මොකක්වත් ඇත්තේ නෑ. එහෙම නීති එක එක පළාත් වලට එහෙම බෙදන්න දෙයක් නෑ. මේක පුංචි රටක්. ඒ බෙදලා තියෙන නමුත් ජාතික ගීය විතර. ඕ නමෝ නමෝ මාතා. නමෝ නමෝ මාතා නෙමෙයි වය ධම්මා සංඛාරා කියලා උදේට කිව්වනම් හරි. ශ්‍රී ලංකා මාතා වය ධම්මා සංඛාරා. තේ එකමවකගේ දරුවා නම් එක නීතියක් තියෙන්න එපයි. එක රටක් තියෙන්න එපයි. එක අධ්‍යාපනයක් තියෙන්න එපයි. එක පාසලක් තියෙන්න එපයි. ඈ තේරුණා නේද? එක පාසලක් තියෙන්න එපයි. එක ස්වභාවයක් තියෙන්න ඕන. ඒක නැත්තම් වාද ભેද හැදෙනවා. උදාහරණයක් වශයෙන් මම කියන්නම්. තව යාත්තන්ට කට්ටියකට දෙනවා බිස්කට්ස්. තව කට්ටියකට දෙනවා සෑන්ඩ්විචස්. තව කට්ටියකට දෙනවා කේක්ස්. අද ගිලම්පසර දුන්නා කියලා හිතන්නකෝ. ඔය යාත්තන්ට මං ගැන මොකද හිතෙන්නේ? බිස්කට් කාපු එක නම් හිතනවා කේක්ස් මීට වඩා හොඳ ඇදිනේ. කේක් කාපු ගැන හිතනවා සෑන්ඩ්විචස් ඒක නම් හොඳ ඇදිනේ. ටිකක් බඩපිරෙන කෑමක් වදිනවනේ ඒක හොඳ ඇති. මහා කුතුහලයෙන් මේ ඔක්කොම වාද වෙලා කාපු එවුනුත් බේද වෙලා දුන්නේ කාටවත් බැර වෙන්නේ අද. ඕක නෙවෙයිද මේ රටට වෙලා තියෙන්නේ? එලා තියෙන්නේ ඕක. ඕක තමයි වෙන්නේ. ඕක තමයි කිසිම රජෙක් අදහන්නේ රජුන්ට සාප කරන්නේ ඕක. කිසිම පාලකෙක් අදහන්නේ පාලකයට සාප කරන්නේ ඕක නිසා. මොකද බෙදලා දෙන්නේ. බෙදලා දෙන්නේ ඕන තරම් අපේ මිනිස්සු සමාව දෙන්න ඉන්න නිසා වැරදි කරන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. සමාව දෙන්න ඕන තරම් මිනිස්සු ඉන්නව නම් වැරදි කරන්නත් මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඉතින් හරි දේ තෝරා ගැනීමේ ශක්තිය තියෙන නෝනක් තියෙන උදවිය පහළ වෙන්න ඕන. හැබැයි මේ විලම්බීත මනස වගේ නෙමේ මිත්‍යා දෘෂ්ටිය බලය අතට ගත්තොත්. මිත්‍යා දෘෂ්ටිය බලය අතට ගත්තොත් මොකද කරන්නේ? මිත්‍යා දෘෂ්ටිය වමනයි වෙන දෘෂ්ටියක් නැත. මහා බුදුමයි ඒක. මිත්‍යා දෘෂ්ටිය බලය අතට ගත්තොත් මිත්‍යා දෘෂ්ටිය වමනයි, මිත්‍යා දෘෂ්ටිය අර වෙන එකක් නැත. දැන් ඔය අපේ රටවල් තියෙන මිත්‍යා දෘෂ්ටික රටවල් වල තියෙන කෙලින්ම එම්බසි එක ඇතුලේ තමයි මල් පහන් පූජා කරන්නේ. ආ එළියට යන්න පුළුවන් කම නෑ. බුද්ධ වන්දනාවක් කොඩියක්වත් දාන්න බෑ. ඒක ඇතුලේ විතර, එම්බසි එක ඇතුලේ විතරයි, තානාපති කාර්යාලය විතරයි, පන්සල කරගෙන යන. එළියට බහින්න බෑ. ඉවරයි. ඒගොල්ලෝ යම් කිසි වෘත්තයක් සමාදන් වුණොත් අනිත් මිනිස්සුන්ටත් උතර එකක්වත් බොන්න තහනම්. ඒක තමයි ලෝකෙ හැටි. මිත්‍යා දෘෂ්ටියේ බරපතල කම. ඉතින් කොහොමත් තව අවුරුද්දකින්, තව අවුරුදු 10කින් අනිවාර්යෙන් මේ රටේ මිනිස්සුන්ට ලොකු විපතකට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒක වළක්වන්න හරි අමාරුයි. තව අවුරුදු 15කින් 20කින් මේ රටේ ජාතික කොඩිය වෙනස් වෙනවා. ජීවන ජාතික කොඩිය නෝමේ තියෙන්නේ. මේ තියෙන වාද ભેද, ඒ වගේම ව්‍යාකරණ දෝෂ, නිර්වාණ ප්‍රශ්න, සංඝයා වහන්සේලාට තියෙන මහා ලොකු ප්‍රශ්න, ඔය එතකොට ඔක්කොම ඉවරයි. විකෘතිත් ඉවරයි, ප්‍රකෘතිත් ඉවරයි, ඔක්කොම විභජන ඉවරයි, බෙදුම් වාද ඉවරයි, අවසන්. තව අවුරුදු 20ක් 15ක් 20ක් විතර වෙනකොට සියල්ලම ඉවරයි. ඒක ප්‍රශ්නේ තියන්නේ අපි සුඛී දීර්ඝායු විදියට හිටියොත් අපි ජීවතුන් අතර ඇස්පන අපිට මේක දකිනවා. දැන් මේක 65 70 ඉන්න අම්මලාට එච්චර ප්‍රශ්නයක් නැහැ. දෙයියන්ගේ පිටින් යන්න පුළුවන් තා අවුරුදු 5කින් 10කින්. එතනින් එහාට යන උදවියට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ ඊට වඩා 50ට පල්ලෙහා ඉන්න කට්ටියට අවුරුදු 30 40 වගේ ඉන්න අයට ඕක දකින්න හම්බෙන්නේ. ඉතින් එතකන් අපේ ඔළුවේ මේ තියෙන වාද වේදි මොකද්ද කියලා දැන් බලන්න ඔළුවේ දාගෙන. ඔබට දෘෂ්ටි තියාගෙන ඉන්න ඕන නම් තියාගෙන ඉන්න, මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබට දෘෂ්ටි අයින් කරගන්න ඕන නම් පමණක් මගේ දේශනාව අහන්න, ඒ දේශනාව පිළිපදින්න. ඒ වගේම කවුරු හරි කියනවා නම් අනේ ඔය හාමුදුරුවන්ගේ බණ හරි නැහැ, මට අහවල් හාමුදුරුවන්ගේ බණේ හොඳ කියලා, මං කියන්නේ වඳින්නම් ගිහිල්ලා අහන්න ඒ බණ. අහලා දකින්න පුළුවන් නම් නිවන දකින්න, අපායට යන්න ඕන නම් අපායට යන්න අපිට කරදරයක් වෙන්නේ නැති වෙන විදියට. නැත්නම් අපිත් එක ගැටිලා අපාය යන්න ඕනේ නැනේ. අපිට කරදරයක් වෙන්නේ නැති වෙන විදියකට, වෙන විදියකට අපාය යන්න. එහෙම හොඳයි නේද? දැන් කාට හරි ඕන නම් එහෙම අපාය යන්න හරි. ඒක මිනිස්සෙක් කිව්වා මං අපාය යන්න කැමති නම් කියලා ඇහුවා. මොකද කරන්නේ ඔබ වහන්සේ කියලා. මං ගොයන ගිහිල්ලාන්න කියලා. කොහොමද මනුස්සයගේ හැටි? ඉතින් ඕනම කෙනෙකුට ඒ අයිතිය තියෙන. ඒ නිසා මම විශ්වාස කරනවා මෙතෙන්ට ඇවිල්ලා තියෙන තමන්ගේ සිත නිවා ගන්න. කාගෙන් හරි බලන්න පැත්තකට කොහේ හරි පැහැදිච්ච තැනක් හරි, අපි කෙරෙහි අපහැදීමක් හරි, මේ පැහැදිච්ච හාමුදුරු කෙනෙක් හරි ඉන්නවනම් මෙතන වාඩි වෙලා ඉන්න පණිග අපරාධය. ප්ලාස්ටික් කුඩු රත් වෙනවා. ඔව් උණු වෙනවා. නිකන් රත් වෙවි ඉන්න ඕනේ නෑ. යන්න කොහරද යන්න ඕන? ඒ අගනා හාමුදුරු, අගනා දේශනේ, අගනා ශාස්ත්‍රවරයා සවාගෙන ඔබ යන්න. ගිහිල්ලා ඔහු ළඟ තෙපා මුල වැටි ඔහුගේ ශාස්ත්‍රය හදාරනු මැනවි. හිත ඇතුලේ තියනවද කියලා බලන්න. අනේ දෙයියනේ පවු නොදී යන්න. ඇයි මට ඔබව නිවැරදි කිරීමට අවශ්‍ය නෑ? මේ ලෝකේ ඉන්න කෝටි 800ක් මිනිස්සු, මට මේ අතරපත් වෙන එක ප්‍රශ්නයක් නෑ. යන්න. විවෘත මනසින් මෙතන සිටිය හැකි නම් දෘෂ්ටි නැතිව අන්නේ අය පමණක්ම පැමිණෙත්වා, ශ්‍රවණය කරත්වා, අවබෝධ කරගනිත්වා. මොකද අවබෝධ කරගන්න? මොකද අවබෝධ කරගන්න තියෙන්නේ? ආන්න ඒක කාගෙන් හරි අහුවොත් කියන්නේ උන්වහන්සේ මොකද්ද අවබෝධ කරන්න කියලා. ආන්න ඒක කියන්නේ මොකද්ද යකෝ? ආන්න ඒක කියන්නේ ඒක තමයි සායනාත. ආන්න ඒක මොකද්ද? ඒක මොකද්ද කියලා කිව්වේ නැහැ. ආන්න ඒක විතරයි කිව්වේ. ඒක මහ බුදුම වැඩක් නේ. දැන් ඒකටත් ගහන්නේ මේ සම්පූර්ණ විකෘතියක් කරන්නේ. උන්වහන්සේ උගන්වන්නේ ආන්න ඒක කියලා එකක් මොකද්ද දන්නේ. ඒක කියලා ඒකටත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ දැන් ඒකවත් කියන්න අපිට අයිතියක් නැද්ද හාමුදුරනේ? ඒ කියන්නේ ආන්න ඒක කියලාවත් කියන්න අයිතියක් නැද්ද? ගමන් නැහැ නේද? මන්ට හොතනම් ගියා ගන්නවා කියලා කියයි නේද? ඒක අන්නේ ඒකවත් තියෙන්න ඕන අයිතියක්. අපි කිව්වේ නෑ නිර්වාණය කිව්වෙත් නෑ, මාර්ගඵලයක් කිව්වෙත් නෑ, සෝවාන් සකදාගාමි අනාගාමි කිව්වෙත් නෑ, මොකක්ද තලයක් කිව්වේ නෑ. ආන්න ඒක අවබෝධ කරගන්න තියෙන්නේ. මොකක්ද ආන්නේ? ඒක ආන්නේ ඒක. දැන් අපි හැමෝම දන්නවා ආන්නේ ඒක කිව්වහම ආන්නේ ඒක ඇතුලේ වචනේ කිසිම අර්ථයක් නෑ කියලා. ආන්නේක කියන එකෙන් පෙන්නන්නේ වෙන දෙයක් කියලා දන්නවා. එතකොට නිසා ආන්නේක කියන වචනය ගන්න නැතුව හැමදෙස්සෙම පෙන්නන දේ ගන්න උත්සාහ කරනවා. දැන් විමුක්තිය කියන වචනේ පාවිච්චි කරාම ගන්න වචනය. නිර්වාණය කියන වචනේ පාවිච්චි කරාම ගන්න වචනේ ගන්න. මේ වචන හැම විටම පින්නතුනේ දිසානතිය පෙන්නන ඊතලයක් පමණයි. මේ ඇඟිල්ල වගේ දිසානතිය පෙන්නන ඊතලයක්, උපකරණයක් විතරයි, ගයිඩ් එකක් විතරයි පින්නතුනේ. මඟ පෙන්වීමක් විතරයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ නේ, මඟ පෙන්වන්නේ පමණයි, තමා තමා අවබෝධ කරගත යුතුයි කියලා දේශනා කරනවා. එතකොට මේ සෑම වචනයක්ම මඟ පෙන්වන ඊතලයක්. ඔබ වචන ගත්තන අර්ථය ගන්න දැන් සමහර අය තියෙනවා ඉස්සරහ නිකන් වංගුවක් තියෙනවා වගේ ඊතලයක් ගහලා තිබ්බ, නමුත් ඔච්චර ලොකු වංගුවක් තියෙයි කියලා මං හිතුවේ නෑ. ඔය වැටිච්ච කට්ටිය කියන කතාව පල්ලමට ගියාට පස්සේ කියන්නේ වංගුවක් තියෙන එකක් නම් ගහලා නම් තිබ්බ තමයි, ඒ උනාට ඔච්චර ලොකු වංගුවක් තිබුණා කියලා හිතුවේ නෑ. දැන් අර බෝම්බ පුපුරන එකෙත් එහෙමයි. බෝම්බ නම් පුපුරනොයි කියලා එහෙමවත් තිබුණා, නමුත් ඔච්චර ලොකු එකක් පුපුරවයි කියලා අපි හිතුවේ නෑ නිකන්. සාමාන්‍ය තත්ත්වවාදීන් එලා රචින්න කල්ලක් වගේ පුපුරව ගනී කියලා තමයි හිතලා දෙන්නේ ඒගොල්ලෝ. ඉතින් ඒ වගේ මට්ටමක හිතුවොත් අර ඒ දේවල් එහෙම තමයි. පාර ලිස්සන සුළුයි කියලා තිබුණා ඉස්සරහා බෝඩ් එකක්. හැබැයි ඔච්චර ලිස්සයි කියලා මම ඔ හිතුවේ නෑ. ඒ වගේ කතාවක්. ඉතින් ඒක නිසා මේ මාර්ගෝපදේශය හරියට ගන්න ඕනේ. මගෙන් පෙන්නන සංඥාව ගන්න ඕන. එහෙම ගත්තේ නැති වුණොත් උදෙක් පද පරමයි. මොකද වචනාර්ථයවත් ගන්න බැරි උදවිය වචනාර්ථය අභිභවා තියනා වූ දෙයක් ගන්නේ කෙසේද යන ප්‍රශ්නාර්ථය හැම විටම මා තුළ තියෙනවා. කියන වචනේ අර්ථයවත් තේරෙන්නේ නැත්නම් වචනේ අර්ථය අභිභවා යන අවස්ථාවකට එන්නේ කොහොමද? මේ ඉන්න අම්මල තාත්තලා නිවන් දැක්කත් පින්නතුනි ගෙදර ඉන්න දරුවෝ ඔබ බාර ගන්න නැහැ, පිළිගන්නේ නැහැ. ඇයි? මේ අපේ ගෙදර ඉන්න අම්මා ටීවී එකේ රිමෝට් එක පාලනය කරන්න දන්නේ නැති අම්මා කොහොමද නිවන් දැක්කේ? අනේ පුතේ මෙයා රහවල් channel එක දාලා දීපන් කියලා අරගෙන කියන්නේ මේ අම්මා. ඒ කොහොමද දැක්කේ කියලා. ඉතින් ඒක නිසා අපිට බයින් එක හොඳයි. අර අමුතුරු මාර්ගඵලද මොකක්ද එකක් දැක්කයි කියනවා. මෙලෝ මේ ටීවී එක ඔන් ඕෆ් කරගන්න දන්නේ නැති එක්කෙනා කොහොමද මේක දැක්කේ? මේක බින්නතුනේ අපේ තියෙන මොලේම උගත්කමම නෙමෙයි මෙතෙන්ට බලපාන්නේ. මෙතෙන්ට තමන්ගේ සසරේ පුරුද්දත් එක්ක හැදිච්ච හදවතෙහි මනසේ එකතු වෙච්ච පාරමී බලය. නිවනට උපකාර කරන්නේ මොලේම නෙමෙයි පාරමී බලය. සසර සැකසෙච්ච පාරමී බලය. දැනුම නෙමෙයි. සවන් දේවි දේශනාවට ඇස් යොමාගෙන සිටීවි දේශනාවට හොඳ විදර්ශනාවකුත් කරයි දේශනාව. නමුත් ඒ විදර්ශනාව තුලදී සත්‍ය මතු වේවි. එහෙත් පින්නතුනේ සත්‍යයට ඉඩ දෙන ගතිය සත්‍යයට ඉඩ දෙන ගතිය නොතිබුණොත් මොකද වෙන්නේ? තමන්ගේ තණ්හාව මාන්නේ දිට්ඨිය වැඩි නම් සත්‍යයයි කියලා දකිනවා අපිට බෑ කියලා යනවා. බුදුහාමුදුරුවන්ගේ අර අවසානයේ ආපු සුබද්‍රත් එහෙමනේ ජීවත් වෙලා ඉන්නකම්ම බුදුහාමුදුරුවෝ සත්‍යයි කියලා දැක්කා. ඒත් එයාගේ මාන්නය සහ උද්දච්චකම නිසා ආවේ නැහැ. තිරිනුවම් පාන්නයි දැන් යන්නේ මෙයා. ඉතින් තවදුරටත් මෙතන රඟපාන්නේ නැහනේ. දැන් මෙතනින් පස්සේ මැරෙනවනේ. කොහොමත් යන්න ඕන බලන්න මේක අහගන්න. අවසාන මොහොතේ ඇවිල්ලා ඕන් අහගන්නවා බලන්න බුදු කෙනෙක්ගේ තියෙන ස්වභාවය. බුදු කෙනෙකුට නෑ මේ ලෝකේ හතුරෝ මිතුරෝ මාන උද්දච්චකම් අවිද්‍යාව නෑ. උන්වහන්සේලා මේ උලඟ වගේ හැම දිශාවකටම හමනවා. උන්වහන්සේලා ඉර වගේ ජාති ආගම් කුලමල ભેද බලන්නේ නැතුව හැම දිහාවකටම තේනවා. දැන් ඉතින් මේක තේරුම් ගත්ත කෙනෙක් හැම කෙනෙකුටම හැම ආගමක්ම අදහන්න ඉඩ තියෙනවය කියන තැනට එන්නේ නැහැ. හැම කෙනෙකුටම අපි සත්‍ය දහම දිය යුතුයි කියන තැනට එනවා. ධර්මාශෝක රජුරෝ එහෙම මේ හැම ආගමකටම හැම ආගමක්ම අදහන්න ඕනේ කියන තැන නෙමෙයි ආවේ. උන්වහන්සේ තේරුම් ගත්ත සත්‍ය කියන්නේ මොකද්ද කියලා සත්‍ය වෙදුවා හැම රටකටම. ධර්මාශෝක අධිරාජ්‍ය තමයි බුරුම රටට බෙදුවේ, තායිලන්තයට බෙදුවේ, ඔය ආසියාතිකරේ අද ආක්‍රමණය කරලා තියෙන ඇෆ්ගනිස්තාන ඔය කියන ඔක්කොම රටවල් සම්බුදු ශාසනය පැතුරු ඒ මහා රජතුමා. ඉතින් එතුමාට දුන්නේ මිත්‍යා දෘෂ්ටියටත් අදහන්න ඉඩ පුළුවන් අයිතියක් තියෙනවා. ආගමික අයිති අර ආගමටත් අයිති තියෙනවා, මේ ආගමටත් අයිති තියෙනවා. ඒ එහෙම එකක් නැහැ. ද්වේෂය මුල් කරගත්ත නැති, වෛරය මුල් කරගත්ත නැති දහම මොකද්ද? අන්නේ දහම හැමතැනම පතුරවන්න ඕන. ලෝභ ద్వේෂ මෝහ කියන මෝහය කියන්නේ නිකම් මම්මුලා වෙච්ච අදහස් කියන්නේ. ඇහුවාම ප්‍රත්‍යක්ෂ නැහැ. දැක්කද කියලා ඇහුවාම දැක්කේ නැහැ. දැක්කද කියලා අහුවම දැක්කේ නැහැ. ඒකට කියන්නේ මෝහය. දැන් මොනවා හරි දෙයක් කියනවා දැකලාද කියන්නේ නැහැ. එතකොට මොකද ඒකේ අදහස් වෙන්නේ? මෝහය. දැන් ලස්සන ආරණ්‍යයක් කියලා දවසක් එක කෙනෙක් කියනවා ඒ ආරණ්‍ය සාහිණාංශ හරි ලස්සන, ඒ පුදුම ලස්සනක් බලන්න යන්න ඕන මේ මේම කියලා ලොකු අරුණාවක් කළා. මම කිව්වා දැක්කද? නෑ දැක්කේ නෑ. කවුද කිව්වේ? ඇ ගියපු එක්කෙනෙක් මටත් කිව්වා. එතකොට ඔච්චර දෙකක් දැක්කා වගේ වර්ණා කළේ. ඒ එහෙම තමයි අර කේලම් කියන ක්‍රමෙන්. ඔහො කේලම් කියන ක්‍රමෙ ඒක තමයි. දැක්කා වගේ කියන්නේ. ඒ ගතිය හරියට තියෙනවා. තමා කියන කෙනා නොවැදගත් කෙනෙක් කියලා හිතන්න කොහොම හරි පුරුදු කරලා තියෙනවා දෙයයට. තමා කියන කෙනා වැදගත් කෙනෙක්. අග්ගෝහමස්මි ලෝකස්ස. මේ බොහෝ දවසේ මතක තියාගන්න. ජෙට්ටෝහමස්මි ලෝකස්ස. ජ්‍යෙෂ්ඨයි මම. මේක බුදුහාමුදුරුවෝ හිතුවනම් ඔබටත් හිතන්න අයිතියක් තියෙනවා. ඒක තමයි ශ්‍රාවකත්වය. සරණං ගච්ඡාමි කියන්නේ ඒක. සෙට්ටෝ හමස්මි ලෝකස්ස. මෙහෙම හිතන්න නුසුදුසුයි කියලා හිතෙන්න කට්ටිය හිතන්න එපා. ඒගොල්ලන්ට කොහොමත් අයිතිකුත් නැහැ, හැකියාවකුත් නැහැ. ඒ ශක්තිය තියෙන කෙනෙක්. ඒ ශක්තිය තියෙන කට්ටිය හිතන්න ඕන. අග්‍රයි, ශ්‍රේෂ්ඨයි, ජ්‍යෙෂ්ඨයි කියලා. ආන්නේ පෞරුෂය තියෙන්න ඕන. මට නම් පේන්න තියෙන්නේ අපි බණවලින් මේ රට සහ මේ රටේ ඉන්න මිනිස්සු නෝන්ජල් කරලා දාලා තියෙනවා, විනාශ කරලා දාලා තියෙනවා, ජීවිතෙත් එපා කරවලා තියෙනවා, ජීවිතේ අසාර්ථක කරවලා තියෙනවා. අපේ හාමුදුරුවෝ කියන බණ අතරේ අපේ මිනිස්සුන්ට ස්වයං රැකියා කරගන්න කියන්න ඕන මිනිස්සු සාර්ථකයි. පාන්තිර හදන්න කිව්වනම් ඒ මිනිස්සු සාර්ථකයි. මොකද මුළු ආසියාවටම පාන්තිර සපයන ඕනේ නේද අපි. හඳුන්ගුරු හදන්න කියන්න ඕන. ඔච්චර ගුවන් විදුලියේ බණ දාගෙන හැමදෙස්සෙම කියන බණ ප්‍රමාණයට හාමුදුරු එකතු වෙලා අපේ ඉන්න මිනිසුන්ට හඳුන්පුරු හදන්න කියන ඕන. මුළු ආසියාවටම හඳුන්පුරු දෙන්න. ඉදිකටු හදන්න හරි කියන ඕන නම් අපේ හාමුදුරුවරු ආසියාවටම ඉදිකටු දෙනවා. දැන් මොකද වෙන්නේ? මේ ලෝකයේ පිළිබඳව එක්තරා විදිහක මහා කැතවිදියේ කලකිරීමක් ඇති කරනවා. මේ කුණු කය දෙරනවා, මේවා වැඩන්නේ, මේවා අතාරින්න ඕන, මේවා දෙන්න ඕන කියලා අර වස්තු සම්පත් වලින් කලකිරවනවා. අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මනෝභාවය තුල තියෙන මායාව තුල කලකිරීම හේවත් නික්ම යාම නෙමෙයි උගන්නන්නේ, මේ වස්තු සම්පත් වල තියෙන චරාචරණ බව. ඊට පස්සේ අපේ මිනිස්සු හොඳටම කරන්නේ ජීවිතේ පා වෙනව, කලකිරෙනව, ප්‍රශ්න වැඩි වෙනව. ඊට පස්සේ මිනිස්සු බොනවා. බීලා මොකද කියන්නේ? සුගත ලෝණ සම්බුද්ධ රාජා. දීපු මිනිස්සු කියන්නේ ඕක. බුදුහාමුදුරුවෝ තමයි මට මේක කිව්වේ. වැඩන්නේ ඉපිද මැරේ යලි ඉපදේ නොතිර සසර සාගරේ. වැඩන්නේ ලෝක කාර්යෝ කියන්නේම බුදුගුණ සින්දු. එහෙනම් ඒ මනුස්සය ඇතෙන් දාලා තියෙන්නේ බුදුවණවලි. ඒකේ වැඩි. දැන් මටත් ඔය විදිහේ බණක් කියන්න බැරිද? මේ විදිහට බණ කියන්න පුළුවන්. පින්නතුනේ මේ පංචස්කන්ධේ මහා දිරා යනවා, මේකනම් වැඩන්නේ, මේක අතහරින්න තියෙන්නේ, මේක අලුවිමලා කෙන පිටක්සේ, මේවා අත්හරින්න ඕන, බලන්න මේ පංචස්කන්ධෙන් හරින් ඕජාව ගලනවා, මෙහෙන් සෙමකොටු තියෙනවා, උදේ පාන්දර කබ ගලනවා, හෝදනවා, නාවනවා, මොවද්ද මේ බලන්න මේ පංචස්කන්ධයක හැටි? මොහොතක්වත් මේක දිහා හැරිලා ඇස්සරකින් බලන්න පුළුවන්ද? 10ක් තියාගන්න පුළුවන්ද? දවස් දෙකක් මැරුණට පස්සේ මේක මහා අසුචි විරෝ කලයක්මනි. මේක දිහා සුභවාදී විදියට නම් බලන්න එපා. අසුභයි අසුභයි, අනිත්‍යයි අනිත්‍යයි. මේක වැදන්නේ අනිත්‍ය කියන වචනේ ශ්‍රේෂ්ඨ වචනය. නමුත් ඒක ග්‍රහණය කරන්න වෙන විදියකට. එතකොට ඒක යන්නේ අර්ථය තව පැත්තකට. ඉතින් ගෙදර අහගෙන ගියපු මනුස්සයෙක් හිතනවා ඇත්ත තමයි මේක වැදන්නේ. ඔක්කොම වැදන්නේ දැන් ඔක්කොම වැදන්නේ කියලා අතරක් නැහැ. ඒ කියන්නේ මගක් පෙන්වුවේ නැහැ. මේව වැදන්නේ කියන එක කියලා දුන්නා, මග පෙන්වුවේ නැහැ. ඊට පස්සේ මිනිහට මොකද වෙන්නේ? මිනිහ පාරට බහිනවා. පාරට බහැලා ඊට පස්සේ ශක්තිය ආදි වෙනවා. ජීවිතයේ දිහා සම්මුති ධර්මයේ වෙනම බෙදාගෙන, පරමාර්ථ ධර්මයේ වෙනම බෙදාගෙන, ලෝකෝත්තර ධර්ම වෙනම බෙදාගෙන, සමාජීය ධර්ම වෙනම බෙදාගෙන, දාර්ශනික ධර්ම වෙනම බෙදාගෙන, යථාභූත අවබෝධ කරගත යුතු ධර්ම වෙනම බෙදාගෙන නුවණින් පරිහරණය නොකරන තැනත්තා. පින්නතුනේ හැම පැත්තකින්ම දැවෙනවා. ඒ නිසා ඔබ නිවීමක් ලබනවා කියලා කියන්න පිනතුනේ ඔබේ ආධ්‍යාත්මය තුළ ඔබ සාර්ථකත්වයක් ලැබිය යුතුයි. ඔබ සාර්ථක වේ යුතුයි. දැන් මේ අවදි කරන්නේ හැමතිස්සෙම මොකද්ද? හැමතිස්සෙම කියන්නේ මේ දේශනා පුරාම කියන්න පිනතුනේ ඔබ අවදිවන්න. ඔබ අවදිවන්න. ඔබ ගැඹුරින් තමා ගැන සිතන්න පුරුදු වෙන්න, ලෝකය ගැන හිතන්න පුරුදු වෙන්න, ලෝකෙට වෙලා තියෙන දේවල් ගැන හිතන්න පුරුදු වෙන්න, තියෙන දේවල් ගැන හිතන්න පුරුදු වෙන්න. මේ සියල්ල එකතු කරගත්තට පස්සේ සැනසීම තියෙන්නේ කොතනද කියලා ඔබට තේරෙනවා. සැනසීම තියෙන්නේ කොතනද? ආන්න එතන කියන්නේ කොතනද? ඒකට තැනක් නැහැ. පිහිටා ඇති තැන නැහැ. දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇඟිල්ල දික් කරලා පෙන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. අරගෙන යන්න පුළුවන් දෙයක් නෙමෙයි. සොරුන්ට ගන්න පුළුවන් දෙයක් නොවේ. වෙනස් කරන්න පුළුවන් දෙයක් නොවේ. වර්ණයක් හැඩයක් ඇති දෙයක් නොවේ. එහෙනම් බුදුහාමුදුරුවෝ නිර්වාණය කියලා පෙන්නලා තියෙන්නේ ආනන්ද හාමුදුරුවෝ ආන්නේක කියලා පෙන්නන එකෙත්. සමානතාවයක් තියනවද නැද්ද කියලා බලන්න. බුදුහාමුදුරුවෝ කොහෙද කියලා තියෙන ත්‍රිපිටකේ ආන්නේක කියලා එහෙම කියලා නැහැ. බුදුහාමුදුරුවෝ එහෙම කියලා නැහැ. මොකද මේ ඒක එහෙම තමයි. ආනන්ද හාමුදුරුවෝ ඒකට ආන්නේක කියලා කියනවා. එනතුනි මේක අවබෝධ කරගත්තාම දහසක් න්‍යායන් වලින් ආකාර වලින් ඒක දකින්න පුළුවන්. දහසක් ආකාරයෙන් දකින්න පුළුවන්. දැන් Siri පාදයට එකම සින්දුවද ලියන්න පුළුවන්? Siri පාද කන්ද ගැන එක සින්දුවද ලියන්න පුළුවන්? සින්දු කෝටි ගානක් ලියන්න පුළුවන්. හැබැයි කවුරු හරි කිව්වොත් එහෙම නෑ, අර පළවෙනි සින්දුවට ගැලපෙන්නම තමයි ඔක්කොම සින්දු ලියන්න ඕන කියලා. එහෙම නෑ. ඇති මිනිස්සෙකුට ඕන තරම් ඒකේ සිරිය දකිමින් අනේක ප්‍රකාරව ඒක ලිවීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ ලෝකේ නිදහස, මේ ලෝකේ විමුක්තිය, මේ ලෝකේ නිර්වාණය, මේ ලෝකේ තියෙන ශාන්තිය, මේ ලෝකේ තියෙන සහනය දැකපු කෙනාට ඕක ලියන්න පුළුවන්. දැන් කවුරුත් හිතන්නේපා ඔය වක්‍රානුකූලෝ කියන්නේ එයා රහත් කියලා ඔය කියන්නේ කියලා. එහෙම රැවටෙන්නේපා, රහත් නෑ. කවුරුවත් රහතන් වහන්සේ කියලා රැවටෙන්නේපා. රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතලා හත පහ පූජා කරන්නේපා. ඌ එහෙම කියලා හිතලා වඳින්නේපා, ගරු කරන්නේපා, මොකක්වත් කරන්නේපා. මාර්ගඵල කියලා හිතලා කිසි දෙයක් කරන්නේපා. අපි නෑ, මාර්ගඵල නෑ. මන් දන්නේ මොන ආගමට අයිතිද කියන්නේ මන් දන්නේ. මම මේ විශ්වීය ධර්මයක් දන්නවා, එච්චරයි. විශ්වීය ධර්මයක් දන්නවා. දැන් මේක සම්භාවනීය විවේචනයකට හම්බුනොත් එහෙම කියන්නේ කොහොමද? ඇත්ත වශයෙන්ම මේ NGO සංවිධාන වලින් බොහෝම කුට උපක්‍රම අන්දමින් මේ මාර්ගඵලත් නැහැ කී කියා, නමුත් මාර්ගඵල වගේ ඇඟින්න කියමින් මේ ජනතාව මුලා කරන ඒ අකා හැමත් කියන මේ විදිහට පිළිවෙලකට නැති වුණොත් එහෙම මේ බලන්න පිළිවෙලක් නැහැ මේගොල්ලෝ, මෙහෙමයි මෙහෙමයි කියලා කියනවා. පිළිවෙලකට හිටියොත් කියනවා මේ හොඳට සිවුරු පොරවල හිටියට සිල්වත් වගේ ඔය හිටියට ඔහොම රැවටෙන්න එපා කියලා. ඒකටත් බයිනවා. බලන්න විවේචකයාගේ හැටි, නින්දිතයාගේ හැටි. අම්මා තාත්තා මං හිතන්නේ රාහු කාලේ මෙලොවට බිහි කළා තියෙනවා. රාහු කාලේ වැරදි වෙලා වගේ තියෙන. කරන්න දෙයක් නැහැ. දුෂ්ට මනසකට ලෝතුරා බුදු කෙනෙක් වුණත් විවේචනය කරන්න පුළුවන්. දුෂ්ට මනසකට ලෝතුරා බුදුහාමුදුරු වුණත් විවේචනය කරන්න පුළුවන්. ඒකේ පදනමක් නැහැ. ඒ නිසා හැමතිස්සම විවේචකයා සාධාරණයි කියලා හිතන්න එපා. ඒ දිහා නෝනින් බලන්න පුරුදු වෙන්න. මොන දේශකයෙක් වුණත් සාධාරණයි කියලා බලන්න යන්න එපා. ඒ දිහා තමයි හොඳ විමසුම් නෝනින් ඒකේ අවසානයේ දිහා බලන්න පුරුදු වෙන්න. නුවණත් පින්නතුනේ මොට වෙලා තියෙන්න පුළුවන් අර මොට පිහියක් වගේ. හැබැයි මෝහත් තියන්න පිරිමැද්දාම මෝහත් තියාගන්න බැරිද ඒක? පුළුවන්. එතකොට මේ අපේ යෝනිසෝ මානසිකාරය කියන්නේ පින්නතුනේ පිරිමැදීම. මන් දන්න විදියට පොතේ මොකද යහෝ මේ උරච්චි කරනවා පිරිමදිනවාම කියන්නේ යෝනිසෝ මනසිකාරයට මේක විකෘතියක් කියලා කියන්නේ. ඒ අතින් පිළිගන්නේ මන් දගෙන විදිය විකෘති වුණත් ප්‍රකෘති වුණත් මං කියන්නේ යෝනිසෝ මනසිකාරය කිරීම පිරිමැදීම. ඒ පිරිමැදීම තුළ අපිට මේක මෝහත් කරගන්න පුළුවන්. ප්‍රඥාව මෝහත් කරගන්න පුළුවන්. ආලෝකමත් කරගන්න පුළුවන්. කිසිම වචනයක අර්ථයක් නැහැ. කිසිම වචනයක මොනම අර්ථයක්වත් නැහැ පින්නතුනේ. හැබැයි අපිට ඒව අර්ථ ඔබන්න පුළුවන්. ඒ කියන්නේ අර බ්ලැන්ක් CDs එනවා. CDs වල කිසිම එහෙක මොකවත් නැහැ. හැබැයි ඒකට අපිට ඔබවන්න පුළුවන්. මේ සංකේතවල කිසිම අර්ථයක් නැහැ. දැන් අපි හිතමුකෝ මේ කම්පියුටර් කීබෝඩ් එක දෙන්නකෝ. ඒ ගොඩාක් සංකේත තියෙනවා. පුංචි ළමයෙකුට හම් වුණාම එයාට උන සංකේතද නැහැ. සංකේත නෙමෙයි. අපි දන්නේ නැති භාෂාවල අපි අක්ෂර බලනවා. චීන හරි ජපන් හරි ඒව දන්නේ නැති ගොඩක් අය දන්නේ නැහැනේ අපේ සිංහල අය. ඒතකොට ඔබ දිහා බලන් ඉන්න සංකේතද ඔබට නැහැ. නමුත් ඔබේ මනසට ඔබවන්න බැරිද මේ අහවල් අකුර, මේ අහවල් වචනේ කියලා. එබ්බෙව්වට පස්සේ නේක. එතකොට මේ ලෝකේ නිර්වචන සත්‍යයක් නොවේ. නිර්වචනය කවුරුන් හෝ විසින් පනවන්නක්. ඒ නිසා ලෝතුරා බුදුහාමුදුරන්ගේ ධර්මය පනවන්නන්ගෙන් පනෝපු තැන්වල පවතින්නේ නැත. පනවන්නන් විසින් පනෝපු තැන්වල ධර්මය පවතින්නේ නැත. ඒකයි පරම සත්‍ය. ඒකයි බුදු කෙනෙක් සබ්බේ සංඛාරා අනිච්ච වචී සංඛාර ඈ සද්ද සංඛාර රූප සංඛාර මේ සියල්ලගේ මායාව තුළ තමයි සීලම මිනිසුන්ගේ මුළු ප්‍රයත්නක වෙන්නේ. දෙපින තුනේ ඔයගොල්ලන්ගේ ওই memory card එකේ නොයේකු දේවල් ඇති. ඔක සම්පූර්ණේ මයින් වෙන්න ලොකු delete කරන්න වෙනවා. එහෙම නැත්නම් මොනවද කරන්නේ format කරනවා කියලාත් එකක් කරනවා. සම්පූර්ණයෙන්ම තියෙන දේවල් align කරලා දාලා පිරිසුදු කරලා ගන්නවා. ඉතින් හොඳ format එකක් දාන්න වෙනවා. එක එක්කෙනාගේ ඔළුවලට දාගත්ත version එක අනුව තමයි වැඩ කරන්නේ. ඔබේ ෆෝන් එකේ පාවිච්චි වෙන්නේ මොන version එකද? Windows ද? Apple ද? Android ද? එහෙම අහනවනේ. ආයේ ෆෝන් එක මොන වගේ වර්ද? Android ෆෝන් එකක්ද? Apple ෆෝන් එකක්ද? වෙන වින්ඩෝස් වර්ගයක හද්ද මොනවද වැඩ කරන ජාතිය කියලා අහනවා. ඉතින් අපිට අහන්න තියෙන්නේත් ඒක. ඔබේ ඔළුවේ වැඩ කරන්නේ ඔබ බුද්ධ ආගමේද, ඔබ හවල් ආගමේද, හවල් ආගමේද, හවල් ආගමේද, මොන වින්ඩෝස්ද, මොන ඇන්ඩ්‍රොයිඩ් වැඩ කරන්නේ කියලා අහන්නේ. මට සන්තෝසයි මම මේ ලෝකයේ ආගමිකයෙක් නොවීම ගැන. ඒ කියන්නේ මම බෝම්බ බැඳන් මැරෙන්නේ නැහැ කියන එකනේ. ආගමිකයෙක් වුණොත් ඒ ආගමේ කියන විදියට මේ ආගම වෙනුවෙන් අපි මරහගෙන මැරෙන්න ඕන. කියලා නෝ ලෝකේ අනාගතයේදී මිනිස්සු මේ ආගම්වල තියෙන මේ පිස්සුව දැකලා ආගම් වලින් අයින් වෙනවා මනසින්. ඒ ආගම් වලින් අයින් වෙන අය අනිත් ආගම් වලට මේ වෛර කරන්නේ නැහැ. ආගමික ලබ්ධිකයන් පිළිබඳව දකින්නේ අර හිඟන්නන් දිහා දකින්නවනේ. අනේ පව් වසරේ